ගරු රෝහණ බණ්ඩාර මන්ත්‍රීතුමා.
මූලාසන ගුණ ගරු මන්තුමනි, මහිතන්නේ රාජිකා වික්‍රමසිංහ මැතිනිය විසින් ගෙනාපු යෝජනාව බොහොම කාලෙත් වගේම පාර්ලිමේන්තුව තුළ විවිධ අවස්ථාවල අපි සාකච්ඡා කරපු කතා කරපු මාතෘකාවක්. ඉතින් කොච්චර කතා කරත් අපේ ඇමතිතුමා කිව්වා වගේ මම පාර්ලිමේන්තුවේ උදේසන ඉඳලා කතා ගණනාවකට අසා හිටියා. ඒ හැම කෙනෙක්ගෙන් මෙන්නේ මේ ප්‍රශ්නෙට විසඳුම හැම කෙනෙක්ම කියන කාරණා සියල්ලම හොඳයි. ඒ වගේම මෙතනින් එළිය ඉන්න මෙතන හඬ ප්‍රකාශ නොවුණත් මං හිතන්නේ මේ කාරණයට ඍජු හා වක්‍රව මුහුණ දෙන මේ රටේ රාජ්‍ය නිලධාරීන් සිල් දෙනාමත් මේ ප්‍රශ්නේ පිළිබඳව දන්නවා. ඒතොර මේ සිල් දෙනා මේ ප්‍රශ්නේ පිළිබඳව දැනගෙන මේකට ගදා ගන්නා වූ විසඳුම් මොනවද? දැන් ලෝකයේ බුදුමාලා අපි හැම දෙනෙක්ම දන්නවා මේ චක්‍රයක් තියෙනවා. ආහාර දාමය නැත්නම් එක එක්කෙනාගේ පැවැත්ම වෙනුවෙන් තව කෙනෙක් ගාත. දැන් මේ අපේ රටේ දැන් සත්ව ඝාතනය ගැන කතා කරපුවාම එක එක සංවිධාන මේවට විරුද්ධව නැගී හිටිනවා. දැන් ඔබතුමා ඒ කට්ටිය ගිහිලා කොටියෙක් මුවෙක් අල්ලගෙන කෑවට විරුද්ධව කතා කරනවද? එහෙම කතා කරන්නේ නැහැ කොයි මොතන. එතකොට මේ ආහාර දාමය නැහැ. එතකොට මේක අභිභවා යනවා නම් මේ චක්‍රය කඩාගෙන එනවා නම් ඒක පාලනය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒකට කවුවත් තහංචි දාලා ඒවට මේ එක එක සංවිධාන නැගී හිටලා මේක කඩාකප්පල් කරොත් එහෙම වෙන්නේ මේ දාමය කඩාන ගිහලා එක පැත්තක් බර වැඩි වෙලා මේක විනාශ වෙලා යනවා. ඒ නිසා මේ රටේ වැඩිම අපි අනිත් සත්වයින්ට මේ භූමිය තුල ජීවත් වෙන්න තියෙන අයිතිය උදුර ගන්න ඕන කියන එක නෙමෙයි. හැබැයි ඒක සමාන වෙන්න ඕනේ. ඒක සමතුලිත වෙන්න ඕනේ. ඒ සමතුලිතතාවය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් අපි කටයුතු කරා. දැන් අද මේ සත්වයින් ආරක්ෂා කරන්න සත්වයින් වෙනුවෙන් පෙනී සිටින සමහර ආයතන මිනිස්සෙක් ඝාතනය වුණා මේ වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ. මිනිස්සයා ඝාතනය වුණා මෙතෙන්ට ගිහිල්ලා හැසිරෙන්නේ සත්තු වගේ. එහෙම තමයි අපි අවස්ථා ඕන තරම් දැකලා තියෙනවා. මේ එක මේ සියලු ආයතන වනසන් වනජීවියෙක් ගත්තාම වනජීවීන් විතරක් ගැන හිතලා බෑ. වන සංරක්ෂණය ගත්තාම වන සංරක්ෂණය ගැන විතරක් හිතලා බෑ. කෘෂිකර්මාන්ත ගත්තාම කෘෂිකර්මාන්ත දෙමතුවා ඒ ගැන විතර හිතලා බෑ. මේ සියල්ලම එකට ගෑන්දිලා එකම විදියට විසඳන්න ක්‍රියාත්මක වුණොත් තමයි අපිට පුළුවන්නේ නිවැරදි සුදුසුම විසඳුම ගන්න පුළුවන්. ඒ නිසා අද මේ චක්‍රලේ මේ සංඛ්‍යාලේඛන ගැන මම නැවත කියන්නේ නැහැ. අමතුමත් මේ කොබ්බෑ කඩුව ගොවි පරීක්ෂණ ආයතනයෙන් ඉදිරිපත් කරපු සංඛ්‍යාලේඛන කිව්වා. ඒ නිසා විශාල ප්‍රමාණයක් මෙට්‍රික් ටොන් ගණනාවක් අපේ ජනතාවගේ ආහාර නිෂ්පාදනය කරනවා. නිෂ්පාදනය කරලා අවසානයේ අස්වැන්න නෙලන්න ඔන්න මෙන්න කියලා තියෙනකොට තමයි අපිට අහිමි වෙලා යන්නේ. එතකොට ඒ සියල්ලම එක පැත්තකින් ගොවියට මිලක් ලබා දෙන්නේ නැහැ. ගොවියා මේ අස්වැන්න ලබා ගන්න විවිධ තාඩන පීඩන මැද රාජ්‍ය ගන්න තීන්දු, දේශපාලකයා ගන්න තීන්දු, කවුද රාජ්‍ය නිලධාරියා ගන්න තීන්දු සහ සභාධර්මයේ දෙන සභාධර්මයත් එක්ක සටන් කරලා ඒ සියල්ලත් එක්ක තමයි මේ අස්වැන්න ගන්නේ. එතකොට ඒකට මේ ආකාරයෙන් වනජීවීන්ගේ වනසත්වින්ගෙන් හානි පැමිණෙනවා නම් මං හිතන්නේ මේවා අපි ආරක්ෂා කළ දීම කටයුතු කර යුතුමයි. එනිසා ඒ සම්බන්ධව මේ ප්‍රමාණය ආරක්ෂා කර ගන්නවා වගේම දැන් සත්තු ඝාතනය ගැන කිව්වහම දැන් ඌරා මරන්න පුළුවන්. හැබැයි ඌරාගේ මස්තික කන්න තහන. ඒතර ඌරාගේ මස්තික ප්‍රවාහනය කරන්න තහන. ඒතකොට මේ වගේ මේවට ඉතින් මොකද්ද අපි කියන්නේ ඔලොමොට්ටල තීන්දුව කියලා කියන්නේද නැත්නම් මොකද්ද මේ අපි මේ ගැන කියන්නේ? ඒතකොට මේ ඌරා ගම් කැලේ ඉන්න සතා මේ ගොවි බිමට ඇවිල්ලා මේ වගාව හානි කරනකොට තුවක්කුකුත් දීලා තියෙනවනේ. ඒ තුවක්කුවෙන් කොහොම හරි තමන්ගේ වගාව ආරක්ෂා කරගන්න මේ සතා මරනවා. එතකොට මේ මරපු සතාව මරන්න පුළුවා නීති අනුකූලව. හැබැයි සතාගේ මස්තික ගන්න තහන. හැබැයි ඒ කියන්නේ නිලධාරිම ගමට ගියපුවාම හොයන්නේ දඩ මස් කෑලක් තියනොද කියලා. කොහේ හරි ගියා නම් වල්ලූර් මස්තිකක් නැද්ද කියලා තමයි හොයන්නේ. බයිට් එකකට ගන්න නැත්නම් කෑමට ගන්න ඌ වල්ලූර් මස්තික හොයනවා. හැබැයි වෙන කෙනෙක් ඒක කරගෙන යනකොට මේකට විරුද්ධව කතා කරනවා. ඒ නිසා මේ වගේ වැරදි තීන්දුව වල සම්බන්ධකට අනිත් පැත්තෙන් මේ වගාවට විතරක් නෙමෙයි දැන් රිලව්ගේ ප්‍රශ්නේ ගත්තාම අනුරාධපුර නගරේ මම ජීවත් වෙන නගර මැද්ද සෑම නිවසකටම විහාරස්ථාන සියල්ලටම මේ වගේ රිලව්ගේ වඳුරන්ගේ විශාල කරදරයක් සිද්ධ වෙනවා. ගෙදර උළු කැටේ උස්සලා පොළවේ ගහනවා. ගෙදර ඇතුළට පැනලා බත් මුට්ටි උස්සගෙන යනවා. ගෙදර ඇතුළේ තියෙන ෆෝන් එක ඇතුළු ලැප්ටොප් හැම දෙයක්ම උස්සගෙන ගිහලා පොළවේ ගහන තත්ත්වයකට පත් වෙනවා. එතකොට මේ භෝග විතරක් නෙමෙයි. ඒ කියන්නේ ඒ ප්‍රදේශවල මේ සත්වයින් ජීවත් වීමට අවශ්‍ය ප්‍රමාණයට වැඩි ප්‍රමාණයක් ජීවත් වෙනවා. එතකොට මේ අපේ රටේ පහුගිය කාලේ කතා වුණා වනජීවීන් මේ රිලව් ලක්ෂයක් චීනයට ඉල්ලලා දෙනවා කියලා. එතකොට ඒක දෙන්න ඒක ආවද කියලා ඒක ඇමතුමත් වරද්දක් කරා. ඒක පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළා මෙහෙම යෝජනාවක් තියෙනවා කියලා කතා කරේ නැහැ. ඒක මාධ්‍ය තුලින් මතුවලා එනකොට ඇමතුමත් ඒක හද්ද නැතුව හිටියා. හැබැයි අපි ඒක හරියට ක්‍රියාත්මක වුණා නම් අපිට මේ වෙලාවේ අපේ රටට අපි බෞද්ධ රටක් අපි බොහොම අපි දන්නවා ඒක. අපේ රටේ සත්ව ඝාතනයේ මේ පිළිකුල් කරන නැත්නම් අපේ ආගම අනුව අපි වර්ජනය කරන මිනිස්සු. හැබැයි මේ දේවල් අපි කලමනාකරණය කරගත යුතුනේ. ඒ නිසා මේක අපිට අපි බුදුහාමුදුර කියලා දෙන්නේ චේතනාව මත තමයි පෞසිද්ධ වෙනවා නම් පෞසිද්ධ වෙන්නේ. එතකොට අපි රිලව දෙන්නේ ඒ කට්ටිය සූ වලට නැත්නම් සත්වත් වලට නම් අපි දෙන චේතනාව දෙන්නේ කට්ටිය ඇතිකරන්න පෝෂණය කරන්න. එතකොට අපේ චේතනාවේ තුල සත්ව ඝාතනයක් නැහැ. ඒ නිසා ඒ සත්ව ලක්ෂ්‍ය අරගෙන ගිහිල්ලා අපේ රටේ මේ කරදරෙන්
යම් කිසි ප්‍රමාණයක අස්වැසිල්ලක් වෙන්න තිබුණා. එතකොට මේක තව සාර්ථක කරලා අපිට ඒක සාර්ථක වුණා නම් තව තව කොහොම කරකට අපිට තව ලක්ෂයක් ඉලව් අපනයින් කරන්න තිබුණා. ඒත් එක පැත්තෙන් අපිට ආදායමක් ලැබේ. ආදායමක් ලැබුණා හෝ නොලැබුණා අපේ මේ ප්‍රශ්නෙට විසඳුමක් අපිට ලබා ගන්න හැකියාව ලැබේ. දැන් අලින්ගේ ප්‍රශ්නේ ගත්තම අලින්ට වැඩිය අලින්ගෙන් 120ක් මේ පරිභෝජන මේ අපේ වගාවල් වලට හානි සිද්ධ වෙනකොට 142ක්ම මේ 46ක්ම රිලව් වඳුර මොනරු කියන කාරණේ. එතකොට අනිත් පැත්තෙන් දැන් අපේ රටේ කුකුල්ලු ඇති කරනවා ඇති වෙන්න මිනිස්සු කුකුල්ලු දවස් 45 ගෙනල්ලා බොයිලර්ස් දා මරලා කනවා. කඩේට ගිහිල්ලා රිලව් කුකුල් මස්ටි කරගෙන චිකන් කියලා කන්න පුළුවන්. අපේ රටේ දැන් මේ බහුගේ කාලේ අපි මොනරෙක් දින කියලා දකින්නේ හරි ආසාවෙ. අපි අපේ පවුකන පන්සලට විදුපුරේ පන්සලට ගියපුවාම ඒ පන්සලේ මොනරු ඇති කරයි කාලේ. එතකොට ඒ මොනර බලන්න අපි පොඩි කාලේ හරි ආසාවෙන් යන මොනරෙක් දකින්න තිබුණ හිටියේ නැහැ. හැබැයි දැන් අද ලංකාවේ කොතන ගියත් මොනරු කොච්චර ප්‍රමාණයක් ඉන්නවද? අධිවේගී මාර්ගේ යන්න බෑ මොනරු වදිනවා. බෝඩ් ගහලා තියෙන
මේ මොනරු විනාඩි දෙක කාලේ
තියෙනවා. මට තව විනාඩි කීපයක් ගන්න පුළුවන් අපේ වේල්කුමාර් නෙමෙයි උදේ කුමාර් මන්තුමාගෙන් විනාඩි කීපයක් මට ගන්න කියලා කිව්වා. ඒතුමා කතා කරන්න නැහැ. ඒ තමයි වෙලා සම්පූර්ණ තියෙන නලින් බණ්ඩාර මන්තුමාට මට ඒ ටික දෙන්න. ඒ නිසා එහෙම අවස්ථාවක් තියෙනවා. එතකොට අද බොහොම පැහැදිලිව මේ මොනරමස් මිනිසු ගාව අපි ගන්න පරිභෝජනය කරනවා. හැබැයි අර කතරගම දෙවියන්ගේ වාහනය කියලා කිව්වහම ඉන්න දැන් මිනිස්සු සමහර පිරිසක් මේ මොනරමස් කණ්ඩ මොනරු මරන්න ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මේ රජයේ එක්ක මේ ගතානුගතික ගතිගත්වයෙන් ඈත් වෙන්න ඕන. එතකොට මේ සත්තු ප්‍රමාණය විවාහ ගිහිලා තියෙන අභිභවා යනවනම් මේ මොකද්ද මේවා මේකේ තාක්ෂ විද්‍යාත්මක තහවුරු කරලා මේ මොනරමස් කාපුවා මොකක් හරි ජනතාවට හානියක් වෙනවද බඩ යනවද මැරෙනවද කියන එක විද්‍යාත්මකව තහවුරු කරලා මේ පුළුවන් නම් මේ මොනරමස් පරිභෝජනය කරන්න ඒ කට්ටියම කියනවා ඉස්සර මොනරමස් කෑවා. ඒ වගේ මොනරගේ ගෑනු සතා සෙබඩගේ මස් දැනුත් මරාගෙන කනවා මිනිස්සු. එතකොට ඒ වගේ විද්‍යාත්මකව මොන හරි ඔබතුමාලා මේ වගේ දෙන මිත්‍යා මතවාද වෙනස් කරලා පුළුවන් නම් මේ මොනරුත් සත්වෙක්නේ අපිට අපේ ප්‍රමාණයට වැඩිය මිනිසුන්ට කරදරයක් බවට පත් වෙලා තියෙන මේ අය කුකුලා මරාගෙන කන්න පුළුවන් නම් මේ රට ඇතුලේ ඇයි මොනරව මේ අපේ මත්ස්‍ය අවශ්‍යතාව වෙන ආහාර අවශ්‍යතාව වෙනුවෙන් පාවිච්චි කරන්න බැරි? ඒ නිසා මේ වගේ දේවල් මම හිතන්නේ පාවිච්චි කරනවා නම් අපිට පුළුවන් වෙයි මේ ප්‍රශ්න ටික විසඳාගෙන අපිට හොඳ ආහාර පරිභෝජනයකට ගෙනියන්න. ඒ වගේම කෘෂිකර්මාන්තය පැත්තේ මේ සියලු ප්‍රශ්න ටික විසඳන්න බැරි අනිත් පැත්තෙන් මේ වනජීවි අමාත්‍යාංශය වගේම මේ ආහාර නිෂ්පාදනය මෙරට ජනතාව ජීවත් කරවන්න ආහාර නිෂ්පාදනයට විශාලම දායකත්වයක් දෙන ආයතන තමයි කෘෂිකර්ම අමාත්‍යාංශය. කෘෂිකර්ම අමාත්‍යාංශය විදිහට මේවට මැදිහත් වීම තුළ ප්‍රමාණය කොච්චරද කියන ප්‍රශ්නයක් අපිට තියෙනවා. ඒ නිසා කෘෂිකර්ම අමාත්‍යාංශය විදිහට අපේ රටේ මේ කෘෂිකර්මාන්තය විසඳන්න ප්‍රශ්න කි විසඳන්නේ කොතනද? සැරෙන් සැරේට මතුවෙන ප්‍රශ්න වලට ස්ථාවරතර විසඳුමක් තියෙනවද? ක්‍රමවේදයක් තියෙනවද? දැන් පහුගේ කාලේ පොහොර ටික තාම වෙනකන් ගොවියන්ගේ පොහොර ටික ගෙදලා ඉවර කරගන්න බැරි වුණා. account වලට සල්ලි වැටුණා කියලා සමහර තැන්වල account වලට සල්ලි වැටුණා කියලා සටහන් වෙලා තියෙනවා. හැබැයි පුද්ගලිකව ගොවියාගේ account එකට සල්ලි වැටිලා නැහැ. එතකොට ඒක විසඳගන්න කෘෂිකර්ම අමාත්‍යාංශයට හැකියාවක් ලැබිලා නැහැ. අනිත් පැත්තෙන් ගොවියාගේ වීටි ගස් වෙන දෙනවනේ වීටි ක මිලදී ගන්න වැඩපිළිවෙලක් නැහැ. ගිය සැරේ වීටි ක මිලදී ගැනීම සඳහා වැඩපිළිවෙලක් සකස් වුණා. ඒ හරහා කුඩා මෝල් හිමියන්ට රජයේ මේ අපි දන්න රජයේ විශාල සේවකයන් ප්‍රමාණයක් ඉන්නවා. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ඊට පස්සේ සංවල් නිලධාරි මහතුන් අපේ කුපනිසල ඇතුළු විශාල ප්‍රමාණයක් ඉන්න සේවකයෝ. එතකොට ඒ හරහා මේ කුඩා මෝල් හිමියන්ගේ වී මිලදී අරගෙන ඒ ගබඩා මුර කරන තැනද මිලදී ගන්න තැනද ඒකට මැදිහත් වෙලා හොඳ වැඩපිළිවෙලක් ගියා. අවසානයේ ඒකත් මොකද්ද වුනේ? ඒකෙත් අවසානයේ සිද්ධ වුනේ මේ ඒ වී ටික හාල් කරලා ඉවරලා අයිපො සත්ව ආහාර වලට විකුණ යවන තැනට පොඩි බුඩා කුඩා මුදලකට ලබා දෙන තත්ත්වෙට පත් වුණා. ඒ නිසා මේ ලංකාවේ මුදල් ටික අකපැත්තකින් කාබාසිනවා. මේ හොඳ වැඩපිළිවෙලක් කියලා දැන් මේ කරේ ඒක සම්පූර්ණ අයින් කළා දාලා. එතකොට ඒ වැඩපිළිවෙල සාර්ථක ගියා නම් අදත් ඒක හොඳට යනවා. ඒ ගුඩා මෝල් හිමියොත් රැකිලා ගොවියරත් හොඳ මිලක් ලැබෙනවා. ඒ වගේ සාර්ථක වැඩපිළිවෙලක් ඇවිල්ලා අවසානයේ ඒවා විශාල විනාශ වෙලා රාජ්‍ය සේවකයෝ ගන්න කීප දෙනෙක්ගේ හරි අවශ්‍යතාවයේ අවසානයේ ඒක හොරා කරන තැනට හදාගන්න එක නෙවෙන්නේ. මේකේ සම්පූර්ණම 112ට විතර ඒ වී හාල් කිලෝ එකක් අරගෙන ඉවර ටෙන්ඩර් දාලා විකුණලා 160ට විතර ඒක අපව අනිත් පැත්තේ 165ට වෙළඳපොළට ආවා. ඒවා වළක්වා ගැනීමට කටයුතු කරන්නේ නැතුව ගොවිය වෙනුවෙන් මේ රටේ ඕන තරම් ආයත තියෙන ඕන තරම් මුදල් වෙන් කරන අයවැය වලදී හැබැයි සාර්ථක වැඩපිළිවෙලක් ඇවිල්ලා නැහැ. ඒ වගේම පහුගිය කාලේ අපි කතා කරපු කාරණයක් තමයි මම පාර්ලිමේන්තුවේ ත්‍රි දවස්තාවල කතා කරා. මේ සැප් කියන වැඩසටහන බඩිනුගු ගොවියා වෙනුවෙන් ආවා. සැප් කියලා අපේ ණය යෝජනාවක් ණය අපි ගාඩ රෝගෙන් ආපු ණයක්. ඒක අපි නැවත ගෙවන්න ඕනේ. ඒක හරහා එක ගොවියෙකුට අක්කරයකට මම හිතන බඩිනුගු ගා කරන 122000ක් විතර මුදලක් දෙන්න යෝජනා වුණා. අවසානයේ දැන් ඒකේ මේ ගොවියට අවශ්‍ය කරන්නේ නැති මැෂින් එක අවශ්‍ය වෙනවා නම් තාක්ෂණයට කිසිලට නම් හොඳයි මේ মালටි පර්පස් මැෂින් එකක් කියලා කියලා ඒකේ අද මේකට අපි දන්නවනේ වෙළඳ පොලේ තියෙන 1000යි නම් මේ මැෂින් 25000 දෙනු ගොවිය 25000කට දෙන්න තමයි යෝජනා වුනේ එතකොට 25000ක් මේක මිලදී ගන්නකොට මේකේ තරංකාරීත්වයත් එක්ක එක්ක රජයට ඍජුවම මේක ආනයනය කරන්න පුළුවන් හැකියාව තියෙනවා එහෙම නැත්නම් වෙළඳ පොලෙන් ගන්නකොට මේක විශාල මුදලක් අඩුවෙන් ලබා ගැනීම හැකියාව තියෙනවා හැබැයි මොකද්ද අපේ වෙලා තියෙන්නේ විලඳ පොලේ තියෙන මිලටත් වැඩිය මිලකට මේ මැෂින් එක ගෙනල්ලා ඉවරලා ගොවියගේ පිටට ලැබෙන තිබිච්ච 1,26,000 මුදලෙන් මේක කොටසක් කොරා කාලා තියෙන්නේ. ඒ වගේම අනිත් පැත්තෙන් පොහොර ටික මේක එක එක කෑලි කෑලි කරලා මුදලින් දෙන්නේ මෙච්චරයි මැෂින් එකට මෙච්චරයි පොහොර වලට මෙච්චරයි එහෙම තමයි මේක දුන්නේ. එතකොට එහෙම දීලා ඉවරලා අවසානයේ පොහොර ටික දෙනකොටත් ඒ පොහොර ටිකත් පොහොර වලට විශාල මිලක් දානවා විතරක් නෙමෙයි මේ පොහොර ටිකත් විවිධ තැන් වලින් ගොවියට යනවා වෙනුවට ඒක තැන් තැන් වල නතර වෙලා විශේෂයෙන්ම පදවියේ මේ පිළිවෙල ගොවියෝ මැදිහත් වෙලා මේක ප්‍රශ්න කරලා හොයනකොට ගබඩාවේ පොහොර ටික නැහැ. ඒක තැන් තැන් වලට ගිහිල්ලා හැබැයි පොත් වල සටහන් වෙලා ගොවියා මේක අස්සම් කරා කියලා ඒ කට්ටිය මේ පොහොර අපතේයි කියලා වෙලා අස්සම් කරලා ගරා කියලා බොරුවට කියනවා. එතකොට ඒ වගේ ඒ පොහොර ටික මේ අය හොරකම් ගන්න ගියා. ඒක ඉදිරිපත්
වෙනවා. ධර්ම මන්ත්‍රීතුමා කාලය අවසන්යි.
ඒ නිසා ඒක රැකගන්න හැකියාව ලැබුණා මේ වගේ. එතකොට අනිත් පැත්තෙන් එදා 1,22,000 මම එදා කිව්වේ මේක චක්‍රීය විනාඩියක් දෙන්න කාලයක් නෑ අර වෙලෙන් අරගන්න නිලංග මලින්ට දෙන්න. එතකොට ඒක අරගෙන එදා චක්‍රීය වැඩපිළිවෙලක් අපි හදලා තිබුණා නම් මේ බඩීන්රු ගොවියා ඉස්සරහට ගෙනියන්න හැකියාව තියෙනවා. එතකොට එයා ඒක ඒ මුදල් ආයපව් ගෙනලා දෙනවා මෙතෙන්ට. ආයපව් තියෙනවා මෙතන. එතකොට තවසර එයා ශක්තිමත් වුණා නම් එයා ඒකෙන් දැකී සිටියා නම් ඊගවසරේ තව අලුත් ගොවියෙකුට මේ මුදල් දෙන්න තිබුණා. හැබැයි මේක රාජ්‍ය නිලධාරීන් ඇතුළු කොටසක් තමන්ගේ සුඛ විහර නැත්නම් තමන්ට මේකෙන් කොටසක් ලබා ගැනීමට හොරා කෑමට අවශ්‍යතාවය මත මෙවැනි රටේ සමස්ත ලක්ෂ 220ක්ම මෙවැනි වන්දි ගෙවුණා. මේ සියල්ලම හැමෝම ගෙවන්න ඕනේ. එහෙම ගෙවන දැනට පත් වෙන හැබැයි සුළුතරයක්. අද හිරේ ගිහිල්ලා ඉන්නවා සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් විතරක්. හැබැයි මම කියන්නේ මේ විදිහට රටේ මේ විදිහට ජනතාවට ලැබෙන තියෙන සහ වත්කම් නැත්නම් ජනතාවට ලැබෙන සහන ජනතාව පෝෂණය කරන ජනතාව නැගී සිටවන්න ගන්නා වූ මුදල් මේ විදිහට හොරාකන සියලුම රාජ්‍ය ආයතන නිලධාරීන් හිරේ දාන්න සමස්ත රටවැසියෝ විදිහට පිළිගැහෙන්න ඕනේ. මේක දේශපාලකයන්ට විතරක් හැමදාම දොස් කිය කිය ඉන්නවා. මේක පිටිපස්සේ සමස්ත රාජ්‍ය සේවය මම දොස් කියනවා නෙමෙයි රාජ්‍ය සේවයේ අතිමහත් දෙනෙක් හොඳට ඉන්නා වගේම සුළුතරයක් තමන්ගේ අවශ්‍යතාව වෙනුවෙන් මේ රටේ මහජනතාව වෙනුවෙන් වෙන් කරන මුදල් හොරාකනවා. එනිසා අපි කියන්නේ මේ සියන සියලු තැන්වල මේ රටේ හොඳ නීති අපි නීති පද්ධතියක් තියෙන මේකට හිරේ දාන්න පුළුවන්.
අර මන්ත්‍රීතුමා කාලය අවසන්යි.
පාවිච්චි කරලා මේ වගේ ජනතාවට ලැබෙන සහන හොරාකන රාජ්‍ය සේවකයන් හිරේ දාන්නත් ඒකට සහයෝගය දෙන දේශපාලකයන් හිරේ දාන්නත් කටයුතු කරන්න කියන කාරණේ මතක් කරමින් මන්නිර බොහොමත්ම ස්තුතියි.
ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මන්ත්‍රීතුමා විනාඩි 9ක් කාලයක් තිබුණා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි අපේ මගේ මිත්‍රයාවෙච්ච ඔබතුමාද මූලාසන ඉන්න ගැන මම සතුටුයි. විශේෂයෙන් රාජකීය වික්‍රමසිංහ මන්ත්‍රීතුමිය ගෙනාපු මෙම යෝජනාවට අදාසක් දක්වන්න ලැබීමත් සතුටක්. මොකද එතුමිය කෑගල්ල දිස්ත්‍රික්කයේ නියෝජනය කරලා එතුමියගේ ප්‍රදේශයේ ජනතාව සහ එතුමියලට බලපාන මේ කාරණාව එතුමිය ගේනකොට එහි එම දිස්ත්‍රික්කයට පොඩක් පල්ලෙහාන් ඉන්න ගම්පහ දිස්ත්‍රික්කයේ ඒට මායිම් වෙච්ච ආසනේන අත්නගල ආසනේ පුජ්‍යලෙක් වශයෙන් මටත් මේක හොඳට දැනෙනවා. එනිසා අද මේ යෝජනාව ගේපු වෙනාපු එකෙන් නම් මම අවංකවම සතුටු වෙනවා. හැබැයි අද දවසේ මේ පාර්ලිමේන්තු කාලයම මේකට තියලා මේකට විවාද කරලා කතා කිරීම සම්බන්ධයෙන් පළක් වෙයිද කියන එක නිශ්චිත වශයෙන් මට කියන්න පුළුවන්කමක් නැහැ. වෙලාවට මට හිතෙනවා අද දවස අපරාධ කියලා. අද දවස වෙන වියදුණුත් අපරාධ කියලා මට හිතෙනවා. මොකද මීට වසර 3කට ඉස්සෙල්ලා මම පාර්ලිමේන්තු රැල්ල මාසයක් කර යනකොට මේකට පල් දැබීමේ යෝජනාවක් වශයෙන් මම ගෙනාවා. ඊට පස්සේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ළඟදීත් මේක මම කිව්වා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ ආහාර සුරක්ෂිතතා වැඩසටහනෙත් මම මේක නැගිටලා ප්‍රමුඛව කිව්වා. හැබැයි ඊට අමතරව අපි විවිධ කමිටුවලත් මේක කිව්වට මේවට විසඳුම් තව ලැබිලා නැහැ. මේවා ගැන ලොකු අවධානය යොමු කරන්නේත් නැහැ. මේවා අද දවසේත් මේ පොතට සටහන් වෙයි කියලායි මම විශ්වාස කරන්නේ. ඒ නිසා මේක පළදරන කාරණාවක් වශයෙන් නෙමෙයි. නමුත් අද මේ යෝජනා ගෙනාවු නිසා මගේ ප්‍රදේශයේ ජනතාවත් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රමුඛ මේකෙන් පීඩා විඳින නිසා මට යුතුයකමක් තිබෙනවා කතා කරන්න. ඒ නිසායි මම කතා කරන්නේ. මේකෙන් ඵලයක් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම හිතන්නේ නැහැ එහෙම දෙයක් වෙයි කියලා. කොහොම වුණත් මට මේ පාර්ලිමේන්තුවේ ඇවිල්ලා කියන්න පුළුවන් කමක් නැහැ තුවක්කු අරගෙන මේ සත්තු මරන්න කියලා. අපිට බෞද්ධ වශයෙන් සත්ත්ව ඝාතනය සම්බන්ධයෙන් අපිට එහෙම කියන්න පුළුවන් කමක් නැහැ. මිනිස්සුන්ට වගේම සත්තුන්ට ජීවත් වීමේ අයිතිය තියෙන්නට ඕන එක තමයි ප්‍රජාතන්ත්‍රවාදී රටක කාර්යභාරය. මම අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරයේ දරන කාලේ ඇතිවෙච්ච ප්‍රශ්න නිසා මම උසාවිද්‍ය උසාවි ගිහිල්ලත් මම එතින්ද පෙනී හිටියේ කොක්කු වෙනුවෙන් පෙනී හිටියේ කියන්නේ සත්තු කූඩ කඩන්න තමයි ගස් කපන්න කතා කරා මම මේ පක්ෂීන් වෙනුවෙන් තමයි පෙනී ඉඳලා ඔන්න ඒ සත්තුන්ගේ ජීවිත වෙනුවෙන් මම සටන් කරලා ඔන්න බේරගත්තා ඒ නිසා අපිට සත්තු මරන්න කියන්න බෑ ගරු සභාපතිතුමනි නමුත් මේ නිසා මේ රටේ ආහාර ධාමයේ මේ ආහාර ක්‍රියාවලියට රටේ ගොවියට ලොකු ප්‍රශ්නයක් වෙලා තිබෙනවා ඒ නිසා අපි ගමකට ගියාම අද රටේ තියෙන ප්‍රශ්නෙට මිනිස්සු අපිට ජනතාව කියනවා ගියාම මන්ත්‍රීතුමා හරි අමාරුයි ඒක ඇත්ත පිළිගන්නට ඕනේ ඒකට විවිධ විසඳුම් කියනවා මම නිරන්තරයෙන් ඔවුන්ට කියන්නේ මේ මොන දේ කරන්නත් අපි මේ මහ පොළොව අස්සද්දන්නට ඕනේ මහ පොළොව බින්කොටලා අස්සද්දන්නට මේක අපේ භූමිය මේක අස්සද්දුවොත් අපේ අපනයන ආදායම වැඩි කළොත් විතරමයි අපිට ගෙවුම් ශේෂය ඉගේ අඩු කර ගෙවුමේ ශේෂය අඩු කර ගන්න පුළුවන් මේ උද්දාමනේ අඩු කර ගන්න පුළුවන් මේ සියලු කාරණා වලට අපි හැමෝම වගා කරන්නට ඕනේ ඒ අතින් ජනතාව කියන්නේ ඔබතුමාලා එහෙම කිව්වට වගා කරන්නේ කොහමද වගා කරන්න ගියාට පස්සේ ඇතිවන මේ හානියට කවුද වග කියන්නේ ඒ නිසා ජනතාව ප්‍රති ඉදලා බලනකොට අපි වගකීම් වලින් මිදිලා ජනතාවට කියනවා ඔබ වගා කරන්නට ඕන ඔබ නිෂ්පාදනය කරන්නට ඕන ඔබ අපනයනය වෙන සූදානම් වෙන්නට ඕන කියලා ඔබ කිව්වත් අපි කිව්වත් ජනතාවට ඒව සඳහා අවශ්‍ය වටපිටාව නිර්මාණය කළා නැහැ. ඒ නිසා මම මලඟදින තොරතුරු වන මම කතා කරොත් වැඩිම සත්වහානිය තියෙන්නේ දුරියංග වගාවට. ඒ නිසා මම මේ වකවානුවේ කෘෂිකර්ම අමාත්‍යාංශ සත්ක ඇතුළත දුලියංග ගම්මාන දෙකක් නිර්මාණය කළා. මේ ගම්මාන දෙකම නිර්මාණය කළේ අපනාණය හා ඒ නිෂ්පාදනය තුළින් ගම්මාන වශයෙන් ඇති කරන්න. නමුත් ඒ නිෂ්පාදන වලින් 84%ක් වනසතුන්ගෙන් හානි වෙන බව තමයි වාර්තාවල තිබෙන්නේ. ඒ නිසා අපේ බලාපොරොත්තු අපේ සංකල්ප මේ මහ පොළොවේ යථාර්ථයක් කරන්න නම් අපි මීට වඩා යථාවත්ව මේවා දිහා බලන්නට ඕන කියලා මම විශ්වාස කරනවා. ගරු සභාපතිතුමනි මේ රටේ ලෝකයේ පවතිනට ලෝකයේ සබහාදාමයේ විසින් නිර්මාණය කරපු තත්වයන් තිබෙනවා. ඒ නිසා තමයි ලෝකයේ ආහාර දාම නිර්මාණය වෙලා තිබෙන්නේ. මේ රටේ සිංහයෝ ලෝකයේ සිංහයෝ ලොකු ප්‍රමාණයක් නැහැ. ඒ වගේම කොටි ලොකු ප්‍රමාණයක් නැහැ. මාංශ ඒ වගේ මාංශ බස්සක සත්තු අඩු වෙනකොට ඒ වගේම අනිත් සිව්පා සත්තු යම් වැඩි වෙනකොට ඒ වගේ මේවා නිර්මාණ වෙලා තිබෙනවා. එතකොට අද දවස් වෙනකොට මේ ප්‍රශ්න වලට අපි මූලික වශයෙන් ගන්න මොනර මූලික වශයෙන් ගන්න ඌර එහෙම නැත්නම් දඬුලේන ඒ වගේම ගෝණ මුවා වගේ සත්තු ගන්නවා. ඒ වගේම ඉත්තෑව ගන්නවා. එතකොට අපි මේ සමාජයේ ආහාර දාමයේ නිසි ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවා නම් මේ සමත්යේ තියෙන පරිසරයේ ගහකොළ තිබෙනවා ඒව කන්න සිව්පා සතුන් හැදෙනවා මුව ගෝණු හරක් වගේ ඒ සතු ආහාරයට ගන්නවා මාංශ බස්සක සතුන් ඒ වගේ මේක ආහාර ධාමයක් ගොඩනැගිලා තිබෙනවා. අද මොනරගේ ප්‍රධාන වශයෙන් ඉන්න විනාශකාරී සත්වයන්නේ උණුහපුලුව මේ සමාජයෙන් අද තුරන් වෙලා ගිහිල්ලා තිබෙන්නේ. අපේ පරණ සාහිත්‍ය පවතින උණුහපුලුව කොහොමද දඩයම් කරන්නේ මොනරව දඩයම් කරන විදිය අපි අහලා තිබෙනවා. අද නරින්ගේ ගහණේ අඩු වෙනකොට මොනරගේ ග්‍රහණේ වැඩි වෙලා තිබෙනවා. ඉත්තෑවගේ ග්‍රහණේ වැඩි වෙලා තිබෙනවා. මේ ආහාර දාමයේ බිඳ වැටලා තිබෙන්නේ. ඒ ආහාර දාමයේ බිඳ වැටලා තියෙන නිසා මෙනත් අපිට පක්ෂීන්ගේ වැඩි වර්ධනයක් වෙලා තිබෙනවා. ඒ නිසා අපිට මේ ආහාර දාමයේ බිඳ වැටෙන හේතුව තමයි රජයේ වග කියන්නට ඕනේ ඒ ආහාර දාමයේ බිඳ වැටීම සම්බන්ධයෙන්. මේ රටේ 1900 වෙනකොට සමස්ත රටේ භූමි ප්‍රමාණ 70%ක් වනාන්තර වශයෙන් තිබිලාද එහෙම නැත්නම් කලා වශයෙන් පිරීලා තිබෙනවා. එතකොට අද දවස් එදා දවස් වෙනකොට ලංකාවේ ජනගහනය 135ක් විතර වෙනකොට අපිට ඝනත්වයේ විශාල වශයෙන් තිබලා තුන කැල හැබැයි 2015 වෙනකොට අපේ ජනගහනය මිලියන 21ක් විතර වෙනකොට අපේ ජනගහනත්වයත් 121ක් විතර වෙලා තිබෙනවා. එහෙනම් අපි අර සතු ජීවත් වෙච්ච ඒ කැලෑ ප්‍රදේශ අපි එලිපෙලි කරලා තිබෙනවා. රජයන් හැමතිස්සම සලසුම් කරන්නට ඕනේ. ප්‍රජාතන්ත්‍රවාදීව හැම සතාටම සිව්පාඩම මේ රටේ එක වගේ ජීවත් වෙන්න අයිතිය තිබෙනවා නම් අපි නිර්මාණය කරන්න තිබුණේ අපි හදන ගොඩනැගිලි මේවා මහල් විදිහට හදලා මේ භූමිය ඉතුරු කරන්න තිබුණා. එමනම් ඒ සතුන්ගේ භූමීන් ටික ඔවුන්ට ආරක්ෂා කරලා දෙන්න තිබුණා. නමුත් අපි ඒවා කරන්නේ නැතුව සතුන්ගේ වාසභූමි ටික විනාශ කරාට පස්සේ ඒ සතුන්ට සිද්ධ වුණා
අර මන්ත්‍රීතුමා විනාඩි දෙකක් කාලයක් තියෙනවා.
මන්ත්‍රීතුමා මම මේක ටිකක් මමත් මේ ඇජෙන් මේකට අස්සම් කරපු කෙනෙක් මට විනාඩියක් දෙකක් දෙන්න. එතකොට මේ සත්තුන්ට තියෙන මේ භූමිය විනාශ වෙනකොට ඒ සත්තු විටින් විට ගමට එන්න ගත්තා. ඒ නිසා සමස්ත වගාව දිහා බලනකොට සමහර සත්තුන්ගේ ක්‍රියාවලිය දිහා බලනකොට විශාල වශයෙන් මේ සත්තුන්ගේ හානි වෙලා තිබෙනවා. ඒ නිසා රජය අද දවසේ තීන්දුව කරන්නට ඕනේ කැලෑ කපලා විනාශ කරනවද, එනනම් කැලෑව ආරක්ෂා කරනවද, අපි කරන ගොඩනැගිලි හා අපේ තියෙන සංවර්ධනයන් පොලිස් වල ඉඳගෙන අපි කටයුතු කරනවද කියලා රජය තීන්දුව කරන්නට ඕනේ. එහෙම කරොත් විතරයි අපිට මේවා අපිට ජයග්‍රහණය කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා සත්තු මරලා මසට ගන්න කියලා මේවා එහෙම නැත්නම් මස් සඳහා බුදින්න කැමර ගන්න කියලා අපිට මේ දේ කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි
සෝඩ ප්ලීස් ජගත් සමරවික්‍රම මන්ත්‍රීතුමා මූලාසනයට පැමිණෙන්න.
මන්ත්‍රීතුමනි, ඒ නිසා මේ සත්තුන්ට ඒ අවශ්‍ය පරිසරය අපි නිර්මාණය කරලා දෙන්නට ඕනේ. ඒ වගේම මේ රටේ 1977 පස්සේ මේ රටේ විවෘත ආර්ථිකයක් ආරම්භ වුණා. මේ රටේ කඩා වැටීම මේ කියන සියලු විලාපයන්ට අපේ තිබෙච්ච ප්‍රධාන දේ තමයි විවෘත ආර්ථිකය. විවෘත ආර්ථිකය නිසා මිනිස්සුන්ට වෙළඳපොළ විවෘත වෙනකොට අර තමන්ගේ මස් අවශ්‍යතාවය තමන් සමහර ගාමීය මිනිස්සු ගාමීය ජනතාව සමහර විට තමන්ට මාංශවල අවශ්‍යතාවයක් වුණාම කැලේකට ගිහිල්ලා සතෙක් මරා ගන්නවා, ඒ සතා ආහාරයට ගන්නවා, ඌරෙක් මරා ගන්නවා. ඒවා සම්ප්‍රදාය තුළ ඔවුන් මේ සාම්ප්‍රදායික මිනිස්සු වශයෙන් කරපු දේවල්. හැබැයි අපේ වෙළඳපොළට ආවට පස්සේ කුකුල් මස් ටික එහෙම නැත්නම් විවිධ මස් වර්ගට ගැවිලා ශීතකරණය තුළ අලෙවි කරන්න වුණාට පස්සේ මේ සාමාන්‍ය මිනිසුන්ගේ ජන ජීවිතය වෙනස් වුණා. මිනිස්සු වෙළඳපොළ ආර්ථිකාරය ගියාට පස්සේ මිනිස්සු මිලදී ගැනීම වලට පුරුදු වුණා. ඊට පස්සේ අර ඒ සඳහා යොමු වෙච්ච අයත් අපි මේ ඒ දේ කරා. ඒ වගේ අපි පැත්තෙනොත් අපි නිරන්තරයෙන් මිනිස්සු පුරුදු කළා පන්සිල් රකින්නට ඕනේ, සත්ව හිංසාව නැති කරන්නට ඕනේ. ඒවත් එක යම් ශිෂ්ට විවිධ වෙනස් වීම් එක මිනිස්සු කැමති වුණේ නැහැ සත්තු මරන්න. මේ සත්තු මැරීම අවම වෙච්ච නිසා ඔවුන්ගේ බෝවීම විශාල වශයෙන් සිද්ධ වෙලා තිබෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ ගන්නකොට ඒකට මුවන්ගේ වෙන හානි ඉතා විශාලයි, මඳුරන්ගේ වෙන හානි ඉතා විශාලයි, ගම්පා දිස්ත්‍රික්කයේ ගත්තත් ඒ විදිය තමයි. ඉස්සර අපි මොනරෙබ් බලන්න අපි අනුරාධපුරේ කතරගම යනකොට බස් නවත්තගෙන බැලුවේ මොනරු අපි කවදාවත් මොනරෙත් දැකලා හිටියන්නේ අපේ ගම් ප්‍රදේශවල. ඒ වුණා නම් පන්සල්කාරී දේවාලයකට හරි යන්නට ඕනේ. මොනර පියාටෙන් පවන්සල්නකොට අපි හරි කැමති අපිට දකින්න නොලැබෙන දුර්ලභ සතුගේ ඒ සුළඟ වදිනවට. හැබැයි අද දවස වෙනකොට මගේ නිවස උඩුණුත් මේ මොනරු අපේ ගම්පා දිස්ත්‍රික්කයේ ජනා කියන ප්‍රදේශවලත් මොනරු 25ක දිග රැළක් ඉන්නවා. වල්ලූර ඕන තරම් ඉන්නවා. එහෙම නැත්නම් අපේ ගමේ ඉඳලා හරක බැඳලා ඉන හරකට ඇවිල්ලා වල්ලුර ගහලා යනවා. එහෙම නැත්නම් රිලව් වඳුර ගංගුලට බොහෝ විට ඉන්නවා. පුංචි කාලවත් අපි දඬුලේනේ දැකලා නැහැ. අද දඬුලේන්නු බොහොම සුලබලා තිබෙනවා. ඒ නිසා අපි කියන්නේ මේ සතු මරන්න කියලා. හැබැයි වන ඝනත්වය පිළිබඳව ගණනය කරන්නට ඕනේ. සතෙකුට ජීවත් වෙන්න පුළුවන් ප්‍රමාණය අලි වේවා, ගෝණු වේවා, මෝ වේවා ඒ ප්‍රදේශයක ජීවත් වෙන්න පුළුවන් ප්‍රමාණයක් තිබෙනවා. ඕනෝට වඩා ප්‍රමාණය ඒ තුළ ගොඩනැගුණොත් ඒ තුළ ඇති වෙන්නේ යම්කිසි අසහනකාරී තත්ත්වයක්. ඒ නිසා අපි කියන්නේ සත්තු මරන්න කියලා. හැබැයි රජයකට මේවා පාලනය කරන්න පුළුවන්. ඒ නිසා පාලනය කිරීම සඳහා උන්ගේ ඝනත්වය පාලනය කිරීමත් මේ වන ඝනත්වය වැඩි වෙන විදිහටත් අපේ උන්ගේ වාසභූමි විනාශ කරන්නේ නැතුව අපි කටයුතු කරනා වගේම අපි මේවට විකල්ප හොයන්නට ඕනේ. අපි මේ කාර්ක සභාවලට ඇවිල්ලා උපදේශකාර සභාව ඇවිල්ලා කියනවා පළතුරු වවන්න. අපේ ගම්බද මිනිස්සු අපිට කියනවා මන්ත්‍රීතුමා අනේ අර කැලේට ගිහලා කොස් ටිකක්වත් වවන්නකෝ, පළතුරු ටිකක් වවන්න, වඳුර සහ රිලව් සත්තු මේ ගංගොලට එන එක වළක්වන්නට විවිධ යෝජනා කරත් මේවා කවදාවත් කනකට අරගෙන නැහැ. ඒ සඳහා අපිත් එක සාකච්ඡා කරලා නැහැ. අපි කතා කර මේ අද දවසේ කතා කරපු එකත් උලඟට යනවා. එදා දවසේ කතා කරා අද මම මේක කතා කරේ මේකට ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. මේක මේ හඬ කවදාද දන්නා කියලා අපේ මන්ත්‍රීතුමත් අපේ සත්තු වෙනුවෙන් කතා කළා. පොල් කොඹ වැටිලා ඩෙංගු මදුරු රෝගේ වර්ධනය වෙලා අපි මේ මිනිස්සුන ගිහිල්ලා දඩ දානවා. VHA මහත්තයලා පරිසරං සිංහල දඩ දාන්නේ මොකටද? වඳුර පොල් විශාල වශයෙන් බිම දාලා තියෙනවා. ඒ බිම දාපු පොල් වල හා කුරුම්බවල ඒව ඩෙංගු හැදෙනවා, මදුරු පණුව ගොඩ නැගෙනවා. අන්තිමට රයින්සේ මිනිහට පොල් ආදායමක් නැහැ.
එමනිියන්ගේ ජීවන තත්වත් බිඳ වැඩිලා රට යපනෑන අත් බිඳ වැඩිලා අන්තිමට මදුර පනු හිද උසාවි කියල්ලා රුපියල් පන්දහකු දඩගවල තම එන්ඩ සිදලාද නිසා රජයසා ඒ අදාල තියන නිලධාරි සහ අපිත් අපි හැමෝගේ වගකෙදමයි මේ සතුත් ආරක්ෂා කරන්නට ඕනේ සවභාව පරිසරය ආරක්ෂා කරන්නට ඕනේ මිනිසුන්ගේ ජීවන තත්ත්වයත් අපි ආරක්ෂා කරන්නට ඕනේ අපේ රටේ තියෙන ප්‍රධාන ආදායම් මාර්ග වෙච්ච මේ වගාවන් ඇති කරන්නට ඕනේ ගමඩ පණිවිඩය අරයි යනකොට මේවට විසඳුම් එක යන්න වැඩපිළිවෙලක් අපිට රජය මේවා අපේ මේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීතුමාලා කියපද සියලු දේ අහලා ඉටු කරයි කියන බලාපොරොත්තුවෙන් මානියන්න
ඔබ ස්තුතියි ගරු මන්ත්‍රීතුමා මීළඟට ජගත් ප්‍රියංකර ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට මිනිත්තු 7ක කාලයක් තියෙනවා
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි වනසතුන්ගෙන් කෘෂිකර්මයට වෙන හානිය පිළිබඳ සාකච්ඡාවට ගැනෙන අවස්ථාවේදී පුත්තලන් දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට ඒකට සම්බන්ධ වීමට අවස්ථාව ලැබීම පිළිබඳ ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන්ම පුත්තලන් දිස්ත්‍රික්කයේ ආනමඩුව ප්‍රදේශයේ කරුවලගස්සාව ප්‍රදේශයේ වනාතවිල්ලුව ප්‍රදේශයේ ආදි වශයෙන් සමස්ත දිස්ත්‍රික්කයේ පුරාම වන සතුන් නිසා කෘෂිකර්මයට හානි වෙනවා වගේම වන සතුන් නිසා මිනිස්සුන්ගේ ජන ජීවිතයටත් විශාල හානියක් සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම තමයි මෙම සංවාදයට සම්බන්ධ වෙලා තියෙන අවස්ථාවේ අපිට ඉතා හොඳින් පැහැදිලි වුණු දෙයක් තමයි මේක ඉලක්කන් ටික අපිට කියන්න පුළුවන්. වෙන හානි ටික අපිට කියන්නත් පුළුවන්. වනාලින්ගෙන් හානි වෙනවා, මොනරුන්ගෙන් හානි වෙනවා, ත්‍රිලවුන්ගෙන් හානි වෙනවා, දඬුලේන්නුන්ගෙන් හානි වෙනවා. හැබැයි නැවත නැවතත් මතු කරන්න තියෙන ප්‍රශ්නය තමයි මේකට උත්තරේ හැදෙන්නේ කොහෙන්ද? මේක ඉලක්කන් ටික අපි හැමෝටම හොයාගන්න පුළුවන්. අපි පාර්ලිමේන්තුවට නෙමේ විශ්වවිද්‍යාල දරුවන්ට, උසස් පෙළ දරුවන්ට ඊටාම පහසුවෙන් හොයාගන්න පුළුවන්කම තියෙනවා. මේ කතාව පැහැදිලි. අපි මානව ශිෂ්ටාචාරය ඉස්සරහට යනකොට මිනිස්සුන්ගේ ක්‍රියාකාරකම් වැඩි වෙනකොට සත්තු හිටපු තැන්වල මිනිස් ක්‍රියාකාරකම් ඇතිවීම නිසා මූණ දෙන්න වෙලා තියෙන ප්‍රශ්නයක්. දැන් අපි අපේ දිස්ත්‍රික්කයේ කරුවලගස්සාව ප්‍රදේශයේ තබ්බෝව අභයභූමිය සලකුණු කිරීමෙන් පස්සේ අලුත් ප්‍රශ්නයක් ආවා. ඉස්සර මිනිස්සු මේක හේන් කෙරුවා. හේන් කරනකොට හේන් වලට ඇවිල්ලා වනාලි යම් ආකාරයක ආහාර පාවිච්චි කෙරුවා. දැන් හේන් කරන්නේ නැහැ. දැන් මිනිස්සු එළියේ ඉන්න නිසා සත්තු එනවා ගමට. ඒ වගේම තමයි අලිවැට තියෙනවා. අලිවැට පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. මිනිස්සු කියනවා විවිධ අදහස්. සමහර තැන්වල මේක විදුලි ඒ සැරමදි කියන අදහස එනවා. සමහර තැන්වල අලින් විසින් මේ විදුලි වැටේ කණු තල්ලු කරලා කැඩුවට පස්සේ මේක ප්‍රමාණවත් පරිදි කාලෙකින් කාර්යක්ෂමව සවි වෙන්නේ නැහැ කියන කතාව එනවා. ඒක නිසා ඉලක්කම් තොරතුරු මේ සියල්ල හරි. හැබැයි නැවත නැවතත් අපි අවධානය යොමු කළ යුතු කාරණේ තමයි මම විශ්වාස කරන්නේ අපි අතුරුලියේ ස්වාමීන් වහන්සේගේ කතාවේදී අපිට දැක්කා මේකට උත්තරයක් හදාගන්න ඕන. උත්තරයක් නැතුව මේ සම්බන්ධ තියෙන ආයතන විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම ප්‍රජාවට මම හිතනවා සමහර ලොකු දැනු උපාධි තියෙන අයට වඩා හොඳ දැනුමක් තියෙන සමාජයේ ඉන්න මිනිස්සු ඉන්නවා, ගොවි සංවිධානවල නියෝජිතයෝ ඉන්නවා. එහෙම නැතුව අපිට ඉස්සරහට යන්න පුළුවන් කමක් නැහැ. නැවත නැවතත් මේක ගැන කතා කරන ස්ථානයක් බවට පමණක්පත් කරගන්නේ නැතුව අපිට එහෙම විසඳුමක් සකස් කරගන්න වෙනවා. ඒක නිසා මොනරුන්ගෙන් වෙන කෘෂිකර්මාන්තයට හානිය වගේම තමයි වනාලින්ගෙන් වෙන හානිය වගේම ඒ වන සතුන්ටත් විශාල හානියක් මේ වෙනකොට සිද්ධ වෙලා තියෙනවා. විශේෂයෙන්ම විදුලි වැටවල් ගත්තට පස්සේ පෞද්ගලික විදුලි වැටවල් ප්‍රමාණය මේ වෙනකොට වැඩි වශයෙන් ඉදි වෙලා තියෙනවා. පෞද්ගලිකව තමන්ගේ ඉඩමේ විදුලි වැට ඉදි කරගත්තහම මේ වෙනකොට අලින් ගම්මානය ඇතුලේ ඉන්නවා තමන්ගේ ඉඩමේ නැහැ. තමන්ගේ ඉඩමේ නැහැ. නමුත් මාර්ගයෙන් එළියට වනාලින් විශාල වශයෙන් පැමිණිලා පොදුවේ ජනතාවට විශාල හානියක් සිද්ධ වෙනවා. ඒ වගේම තමයි වගාවටත් විශාල හානියක් සිද්ධ වෙනවා. හොඳ උදාහරණයක් කරුවලගස්සාව ප්‍රදේශයේ තේවනුවර ග්‍රාම නිලධාරී වසමේ මීට මාසයකට හමාරකට පෙර ඉතාම වටිනා වනාලින් දෙදෙනෙක් විදුලි සැර වැදලා මිය ගියා. ඒ වගේම තමයි ඊට ආසන්න දිනයකම වනාලි ප්‍රහාරයෙන් ඒ ගමේම මිනිස්සු දෙන්නෙක් මිය ගියා. අපි මේක ගැන කතා බහ කරනවා. අපේ දිස්ත්‍රික්කයේ මේක ලොකු ප්‍රශ්නයක්. ඒ වගේම තමයි ඉතාම අලවි කරන හොඳ මාතෘකාවක් මම දැකලා තියෙනවා. මැතිවරණ කාලවලදී අපේ සියලු දේශපාලන පක්ෂවල අය අපි ඔක්කොම යනවා ගිහිල්ලා මේ ප්‍රශ්නය ගැන කතා කරනවා, උත්තර දෙන හැටි සාකච්ඡා කරනවා, රිලව් එලවන්න අලි එලවන්න කණ්ඩායම් යොදවනවා. නමුත් වසර ගාණක් තිස්සේ පැන නැගිලා තියෙන මේ ප්‍රශ්නයට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ඒ වගේම තමයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, පරිසර අමාත්‍යාංශය ඒ සම්බන්ධව තියෙන සියලු ආයතන ඒකාබද්ධ කරලා සුදුසු වැඩසටහනක් සකස් කරලා අපිට ඒකට අවශ්‍ය කරන මුදල විශාල වෙන්න පුළුවන්. හැබැයි තවදුරටත් තියෙන ප්‍රශ්නේ තමයි මේකට තියෙන උත්තරේ මොකක්ද කියන එක කවුරුත් කාටවත් පැහැදිලි නැහැ. ඒක නිසා සමහර වෙලාවට සත්තු තියනවා නම් එක්කෝ අපිට බෝවීම පාලනය කරන්න වෙනවා විශාල වශයෙන් එනවා නම්. අනිත් පැත්තෙන් අලි ප්‍රශ්නය ගත්තොත් එහෙම උන්ට සුපෝෂක කලාපයක් හදන්න වෙනවා. එහෙම නැත්නම් මිනිස් පරිභෝජනයට ගන්න පුළුවන් මස් වර්ග තියනවා නම් අපිට මම දැක්ක යම් ලියවිල්ලක ඒක මම දන්නේ විද්‍යාත්මකව කොච්චර නිවැරදිද කියලා රිලොන්ගේ මස් කණ එක නිදන්ගත රෝග ඇතිවීමේ ප්‍රවණතාවය අඩු කරන්න හේතු වෙනවා කියලා. ඉතින් රිලොන්ගේ මස් කන්න කියලා මම යෝජනා කරන්නේ නැහැ. හැබැයි එහෙම ප්‍රවණතාවයන් එහෙම දේවල් අපිට අහන්න ලැබිලා තියෙනවා. ඒක නිසා මේ මිනිස් ක්‍රියාකාරකම් වලට යහපතක් වෙන පරිදි සත්තුන්ටත් ආරක්ෂාවක් සිද්ධ වෙන පරිදි ඒ අදාළ ආයතන කළමනාකරණය කරගනිමින් මේකට අවශ්‍ය විසඳුමක් සකස් කිරීමේ ලොකු වගකීමක් අප සියලු දෙනාටම පැවරිලා තියෙනවා කියන කාරණය තමයි මට විශේෂයෙන්ම අවධානය යොමු කරන්න තියෙන්නේ. ඒක නිසා අද හොඳ සංවාදයක් හොඳ මාතෘකාවක් ඉලක්කම් වලින් අවසාන වෙන්නේ නැතුව ඒ පිළිබඳ තියෙන කරුණු වලින් පමණක් අවසාන කරන්නේ නැතුව මේ ගරු සභාව නියෝජනය කරන ඒ විධායකයට සම්බන්ධ ඒ අදාළ අමාත්‍යංශ වලින් අඩුම තරමේ මේක කවදා හෝ විසඳ ගන්න අවශ්‍ය කරන සුදුසු සැලැස්මක් සකස් කර ගැනීම දක්වා මේ සංවාදයේ ඉදිරියට ගෙන යමුයි කියන යෝජනාව කරමින් ස්තුතිවන්ත වෙමින් මම නිහඬ වෙනවා.
බොහොම ස්තුතියි කරු මන්තුමා. මීළඟට සුදස්සන දෙනපිටිය මන්තුමා, ඔබතුමාට මිනිත්තු 12ක කාලයක්
තිබෙනවා. ගරු මුලසනාරූඪ මන්ත්‍රීතුමනි, ඉතාම වැදගත් මාතෘකාවක් අද සම්බන්ධව කතා කරන්න තියෙන ගරු රාජිකා වික්‍රමසිංහ මැතිණිය මෙය ඉදපත් කළා තියෙන, මම හිතන්නේ අපේ ප්‍රදේශයේ විශේෂයෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයට තියෙන විශාලම ප්‍රශ්නයක්. මම පාර්ලිමේන්තුවේ ආව දවසේ ඉඳන් කතා කරා, නමුත් තවමත් විසඳ ගන්න බැරි වුණ දෙයක්. මුළු ලංකාවටම තියෙන ප්‍රශ්නයක්. බදුල්ල දිස්ත්‍රික්කයේ අපිට අලින්ගෙන් ඒ වගේම රිලව් මොනරු මල්ලූරු ඉත්තෑව මේ හැම යෝගෙම ලොකු ප්‍රශ්න ගොඩක් තියෙනවා. අපේ අහිංසක ගොවි ජනතාව නිෂ්පාදනය කරන අමාරුවෙන් ගොඩාක් දුක් ඉඳලා නිෂ්පාදනය කරන සියලු දේවල් විනාශ කරන තත්ත්වයට පත් වෙලා අපේ ක්‍රමවේදයේ ප්‍රශ්නයක් නිසා අපිට හරියට මේ ක්‍රමය හදාගන්න බැරි වුණ නිසා තමයි මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. ඇයි අපිට මෙහෙම වෙන්නේ? මං කිව්වේ අර අපේ සිස්ටම් එකේ ප්‍රශ්නයක් නිසා තමයි මේ දේ වෙලා තියෙන්නේ. හැමදාම මම කතා කරන මේක. දැන් අපි යෝජනා නිර්දේශ කරලා තියෙන භෝගවගාවේ සිදුවෙන සත්හානි සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග කියලා කෘෂිකර්ම අමාත්‍යාංශය, වනජීවි සංරක්ෂණ අමාත්‍යාංශය ඒකාබද්ධ ඒකකයක් පිටවලා වැඩ කරන්න කියලා. මේක තමයි වෙන්න ඕනේ. මේ දෙක එකතු වුණාම තමයි මේ වැඩේ කරන්න ඕන. දෙන්න දෙපැත්තට ගිල්ලත් බෑ. කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගරු මහින්ද අමරවීර මහත්තුමා හැම ප්‍රදේශයට බැවිදලා හැම තැනම කතා කරනවා, උත්සාහ කරනවා මොකක් හරි කරන්න. වන සංරක්ෂණ දෙපා වන සංරක්ෂණ සහ වනජීවි මහත්තුමිය පවිත්‍රා මහත්තුමියත් ලොකු උත්සාහයක් ගන්නවා, රැස්වීම් තියෙනවා, කතා කරනවා. නමුත් මේක ඉස්සරහට යන්නේ සමහර වෙලාවට ආගම් අනුව ප්‍රශ්න ඇවිල්ලා, සමහර වෙලාවට මේ මරණයට පත් කිරීම එහෙම නැත්නම් කෘත්‍රිම මොකක් හරි සිංචනය කරනවා නම් ඒකටත් විරුද්ධ කණ්ඩායම ඉන්නවා. පිටරටකට මොනාරි දෙනවා, මේ සතෙක් දෙනවා කිව්වොත් ඒකටත් විරුද්ධ කණ්ඩායමක් ඉන්නවා. කොහොමද මෙහෙම කරන්නේ? දැන් මට මම දන්න විදියට වනාලීන් 7500ක් විතර ඉන්නවා කියලා තමයි අපිට දැනගන්න ලැබිලා තියෙන මේ වාර්තා එක්ක. දැන් රටවල් වලින් අපේ රටෙන් ඉල්ලනවා අලින්, අලි පැටව ඉල්ලලා. දැන් මගේ මම දන්නවා මම ජපානයට ගිය වෙලාවේ මේ අවුරුදු 4කින් අලි පැටව දෙන්නෙක් ඉල්ලනවා ඒගොල්ලන්ගේ zoo එකට. අපිට දෙන්න බෑ නඩුවක් දාලා. කෙනෙක් නඩුවක් දාලා මේ අලි දෙන්න එපා, අපේ රටේ අලි. මේක ලියා ගන්නත් බෑ අපිට තාම. අපි උත්සාහ කරනවා. අපි ගිහලා සාකච්ඡා කරා, මම ගිහලා සාකච්ඡා කරා. ඒ zoo එකත් එක්ක සාකච්ඡා, ඒ zoo එකත් එක්ක සාකච්ඡා කරා. මේ ඔක්කොම ඉස්සරහට දාගන්නව නෑ, අනුඩුවක් තියෙනවනේ. මේක නෙමේ විවෘතේ. ගරු ඇමතිතුමනි, ලොකු උත්සාහයක් ගන්නවා. මේක කොහොම හරි නිදහස් කරගන්න. මේක මේ නඩුවලින් නිදහස් කරලා ඉස්සරහට ගෙනියන්න. ඇයි රටක් එක්ක අපි සම්බන්ධතාවයක් ඇති කරගන්න අලිපටියෙක් දුන්නා මොකද වෙන්නේ? ඒගොල්ලන්ගේ අපි සත්තුරෝ හුමාරු කරගන්න කොච්චර සත්තු එනල්ල ඉන්නවද ලංකාවට ඒගොල්ලන් අපිට තව විශාල ආධාර වශයෙන් දෙන්න ඒගොල්ලන් කොච්චර බලාපොරොත්තු වෙනවද තව ගොඩක් දේවල් ඔවුන් උත්සාහ කරනවා අපේ ප්‍රදේශයට ඉෂ්ට කරන්න මම ජපානෙත් එක්ක කතා කරනවා ඒගොල්ලන් කියනවා අපිට අල බීජ හොඳ පොටර සීඩ්ස් දෙන්නම් අවශ්‍ය අපේ ප්‍රාදේශ සභාවල නගර සභාවලට අවශ්‍ය ෆයර් වෙහිකල්ස් ඇම්බියුලන්ස් ඇම්බියුලන්ස් වගේ එකක් එහෙම නවත්තගෙන ඉන්නවා හාබර් එකේ ගෙවාගෙන ඒගොල්ලෝ ඒ වන්නේ ඉන්න කණ්ඩායම ටෝකියෝ මෙට්‍රොපොලිටන් එක හැබැයි අපේ මේ අලි දෙන්නා දෙන එකේ ප්‍රශ්න නිසා ඔවුන් නවත්තගෙන ඉන්නවා කරගන්න බෑ ඇයි අපි මෙහෙම වෙලා තියෙන්නේ අපිට කාගේ හරි නඩුවක් කවුරු හරි ගිහිල්ලා දානවා කිසිම පදනමක් නැතුව අලින්ගේ ප්‍රශ්නයක් ඒගොල්ලන් දන්නෙත් නැහැ පෙරෑර යන අලිය විතරයි දැකලා තියෙන අපේ ගෙවල් වල ඒ පැති අපිට ඉන්න නැහැ ගරු මුලහරණ මන්ත්‍රීතුමා ඔබතුමාගේ ප්‍රදේශෙත් එහෙම තමයි කී දෙනෙක් මියනවද ගෙවල් කොච්චර කඩනවද කැලෑවල ඉන්නේ මිනිස්සු ඉන්නේ කැලෑවල රැයට ජීවත් වෙන කැලෑවල දරුවත් එක්ක අරන් ගිහින් හැංගිලා ඉන්නේ මෙහෙට මෙහි ඉන්න කාටවත් ඒ ප්‍රශ්නයක් නැහැ රැයට කොච්චර බයෙන්ද ඉන්නේ අලියෙක් එයි කියලා මම එක දවසක් ගිහිල්ලා යෝජනාවකුත් කළා ඔය කියන ඔය සංගමයකට වංගිලා කිව්වා ඕගොල්ලන් ඇවිල්ලා ඉන්න පොඩ්ඩක් දවස් දෙකක් අපි ඉන්න දෙන්නම් අපේ ගෙවල් වල මයිංගනේට ඇවිල්ලා ඉන්න පොඩ්ඩක් දවස් දෙකක් ඉන්න එතකොට තේරෙයි කොහමද අපි ඉන්න බීතිය අපේ මේ අහිංසක මිනිස්සු මේ වගේ හයිය ගෙවල් නෙමෙයි තියෙන්නේ යන්තම් මේ කටුමැටි ගහගෙන ඉන්න මිනිස්සු ඒ ගෙදරත් ඇවිල්ලා විනාශ කරලා දානවා සම්පූර්ණ විනාශ කරලා දානවා කන්ද කැටියට ගියාම මම කන්ද කැටියේ ප්‍රාදේශීය සම්බන්ධන කමිටුවේ සභාපති එක දවසක් මම යනකොට පාර හරස් කළා මාව එක්කන් ගියා අලි විනාශ කරපු ඉරුඟු යායක් බලන්න අලි කොච්චර තරහෙන් ඉන්නවද කිව්වොත් ඒ ප්‍රදේශ වලට ඇවිල්ලා අලියා ඒ තියෙන කුඹුරු වල ඉඳගෙන කැරකිලා නිකන් රවුන් රවුන් තියෙන මං ඇහුවා මේ ආවට වගේ මොකද වෙන්නේ ඒ තරහට හැබැයි මං හිතන විදිහට මේ අහිංසක සත්තු මේ අලියත් ඒගොල්ලන්ගේ කන් ඇහෙන්නේ නැහැ දැන් ඇයි මේක වෙඩි දාලා කන් ඇහෙන්නේ නැහැ හරි සෙන්සිටිව් ඒගොල්ලන්ගේ කන් දැන් ඒකනේ ඇවිල්ලා ළඟට ඇවිල්ලා පාගෙනවයි කියන්නේ මේ 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 අලි වෙඩිල්ලත් ඒ තැනට ගිහිල්ලා මොනර ඇවිල්ලා ගෙලින්ම වී කරලට කට දාලා එහෙම උරලා ගන්නවා එක ඇටයක්වත් නැති වෙන්නේ ඌරු ඇවිල්ලා සම්පූර්ණ පළාතම විනාශ කරලා දානවා ඇයි අපිට මේක විනාශ අපිට මේක බේර ගන්න බැරි මේක අපි හරි තීන්දුව තියෙන ටිකක් අරගෙන ක්‍රියාත්මක කරන්න ඕනේ මේ තීන්දුව තියෙන ඉස්සරහට ගන්න නම් මේ ඒකාබද්ධ මේ ඒකකයක් පිටවලා මේ ප්‍රදේශ වලට ගිහිල්ලා ඔවුන්ගෙන් අහගෙන මේ බිමේ ඉන්න අයගෙන් අහන්න ඕනේ මොකද වෙලා තියෙන්නේ කියලා. එහෙම තමයි මේක බේර ගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් මේ ප්‍රශ්යෙන් ගැලවෙන්න හම්බෙන්නේ නැහැ. අහිංසක ගොවීන් අපේ ප්‍රදේශය එළවලු වගා කරනවා. සමහර වෙලාවට උදේ වෙනකොට සම්පූර්ණ ඔවුන්ගේ පාති සම්පූර්ණ විනාශ කරලා දාලා. ඌරු ඇවිල්ලා සම්පූර්ණ විනාශ කරලා දාලා. ඉන් ගරු මූලසනාරුවේ මන්ත්‍රීතුමනි මේකට අපි ඉක්මනින්ම පිළියමක් සෙවිය යුතුයි. රිලව ආවොත් එම සම්පූර්ණ උළු ගලවලා මුළු ගෙදරම විනාශ කරලා දානවා. දොරක් ඇරලා තියන්න බෑ. බත්පුට්ටි උස්සගෙන යනවා. මේ අහිංසක මිනිසුන්ගේ ප්‍රදේශ අපේ ප්‍රදේශවල ඉන්න අහිංසක මිනිසුන්ට වෙන දේවල්. රිලවගෙන් මොන ක්‍රමයකටවත් බෙදාගන්න මලක් තියන්නේ නැහැ. පොඩි පැලයක් තියන්නේ නැහැ. සියලු දේවල් විනාශ කරනවා. සියලු දේවල් කඩලා දානවා. ගෙයක් ඇතුළට ගියොත් සම්පූර්ණම මුළු ගේම විනාශ කරලා දානවා. ඒක නිසා මේ ප්‍රශ්නේ තියෙන්නේ අපිට. මේ ප්‍රශ්නේ තියෙන්නේ ඔබතුමාගේ දිස්ත්‍රික්කයේ පොළොන්නරුව, අපේ දිස්ත්‍රික්කයේ බදුල්ල දිස්ත්‍රික්කයේ, මොණ්ඩාගල දිස්ත්‍රික්කයේ මේ දිස්ත්‍රික්ක කීපයකටම ලොකුවටම ඇවිල්ලා දැන්. දැන් ටිකක් ඇවිල්ලා කොළඹ ප්‍රදේශයට මම දැක්ක ඊයේ පෙරේදා මත්තේගොඩ හරියේ ත්‍රිලව් ගොඩක් ඇවිල්ලා ඉන්නවා. මම එක දවසක් කිව්වේ අපි එහෙනම් මේ කට්ටිය ඔක්කොම එකතු කරගෙන රිලව් ටික අල්ලලා අපි වියදම් කළා කොහොම හරි අල්ලලා ගිනාලා දාන්නම් මෙහෙට. අපි ගෙනත් දාමු වෙන කරන්න දෙයක් නැහැ අපිට. අපි මෙහෙට ගෙනත් දාන්නම් කොළඹට රිලව් ටික ඔක්කොම ඊට පස්සේ බලන්න ඕගොල්ලන් ඔය කවුරු හරි මේ තීන්දුව තියන ගන්නකොට මොන හරි විරුද්ධ වෙන කණ්ඩායමක් ඉන්නවනම් ඒගොල්ලන් මේකට විසඳුමක් දෙන්න. ඕගොල්ලන්ම විසඳුම් හොයාගන්න. ඇයි මේ අපි විතරක් වෙන කට්ටාශයක් විදියට තියලා තියෙන්නේ? අපේ ප්‍රදේශවල අහිංසක ජනතාවට මොකද්ද මේ වෙලා තියෙන අපරාධේ? ඔවුන් ගොඩාක් මහන්සියලා මේ වගා කරන්නේ. ඒ වගාවත් විනාශ කරනවා නම් මොකද්ද? ගෙදරක් හදාගන්න කොච්චර අමාරු වෙනද? අහිංසක දරුවෝ පාඩම් කරන්න බෑ ඒ දරුවන්ට. ඒ තරම් භීතියකින් ඉන්නේ. අර තස්තවාදී කාලේ හිටපු මායිංගම් වල හිටිය මිනිස්සු වගේ තමයි මේ ප්‍රදේශයේ ජීවත් වෙන්නේ මිනිස්සු. මේකෙන් මේක ගැන අනිවාර්යයෙන්ම කඩිනම් ක්‍රියාමාර්ගයක් ගත යුතුමයි. ඔස්ට්‍රේලියාවට ගියොත් එහෙම මම දන්නවා දැන් කැංගරුවන් පාලනය කරන ඒගොල්ලන්. කැංගරුවන් නොයෙකුත් ක්‍රමවලට වැඩි නම් මරලා දානවා. එහෙම තමයි ඔස්ට්‍රේලියාව පාලනය කරන්නේ. සමහර රටවල් අලි ගහන වෙන්න අලි ඒගොල්ලන් පාලනය කරනවා. ඒක කළ යුතුමයි. එහෙම නැතුව කොහොමද අපි මේ ඉස්සරහට ගෙනියන්නේ? දැන් ට්‍රේල් රවුට් එක මේ රිලව් අරගෙන චීනෙට යවන්න එකතු කළා චීනෙට යවන්න සූදානම් වුණා. ඒකටත් කොච්චර විද වුණාද? සමාජ මාධ්‍යයෙන් විනාශ කළ දැම්ම මේ යෝජනාව කරපු මිනිස්සුන්ටයි. ඒ හැම දෙයකම මේ මොකද්ද මේ වෙන්නේ? අපි එදා යවුවා නම් අපිට විදේශ විනිමය හම්බෙනවා. අපිට කරන්න දෙයක් නැහැ. මොකද මේක අපේ ප්‍රශ්නයක්. අපේ ප්‍රදේශයේ ප්‍රශ්නයක්. අපිත් කැමති නැහැ සතෙක් මරනවට. අපිත් කැමති නැහැ සතෙකුට හානියක් වෙනවට. අපි කවුරුත් කැමති නැහැ. හැබැයි මේවට පියවරක් ගත යුතුමයි. අපි පාර්ලිමේන්තුවේ දැන් දවස් කීපයක් කතා කරා. මං ආව දවස් ඉඳන් මේ පාර්ලිමේන්තුවට අලුතෙන් ආවේ මේ ආව දවස් ඉඳන් කතා කරපු ප්‍රශ්නයක් තමයි මේක. ඒක නිසා ගරු මූලසනාරුල් මන්ත්‍රීතුමනි, අපි අනෙක් රටවල් වලත් බලලා මොකද්ද මේ ගන්න ක්‍රියාමාර්ග, අපේ ඉන්න හරියටම කැල්කියුලේට් කරගෙන අලින් ඉන්නවනම් ඒගොල්ලන්ට ඒ ප්‍රදේශවලට ඉන්න ප්‍රමාණයක්. දැන් අපි ගෞඩාක් ජනාවාස වෙලානේ. ඒගොල්ලන්ට ඉන්න තැන් නැතුව තමයි ගමට එන්නේ. ඒගොල්ලන්ට කන්න දෙයක් නැහැ. කොහොමද ඒගොල්ලන් කෑම? ඒගොල්ලන් ආහාර ප්‍රශ්නෙකුත් තියෙනවා. ඇයි රිලව් ඔක්කොම ගමට එන්නේ? සත්තු ගමට එන්නේ කොහොමද? දැන් ඉස්සර අපේ ඔය නෝමෑන්ස් ලෑන්ඩ් එක වගේ තියෙනවා ගමයි කැලේ අතර. ගමයි කැලේ අතර තියෙන ඒ කෑල්ලේ නරි තමයි හිටියේ. නරියා එන්න දෙන්නේ නැහැ ඔය ගම. ඔය බදුල්ල දිස්ත්‍රික්කේ එක ගොවි මහත්තයෙක් සහ යා හොඳ වෙද මහත්තයෙක්. වෙද මහත්තයෙක් කිව්ව කාරණය තමයි ඉස්සර ඒ අතරේදී හිටලා තියෙන නරි මේගොල්ලන් එන්න දෙන්නේ නැහැ ගමට. මේගොල්ලන් ඌරෙකුටවත් එන්න දෙන්නේ නැහැ ගමට. පැටව අරගෙන යනවා. මේගොල්ලන් අවශ්‍ය දේ එහෙම ඇවිල්ලා මොනවාරි කරගන්න ඇවිල්ලා කුකුලෙක් දෙන්නේ කරගෙන යනවා. ඕවා කර ඉන්නවා. හැබැයි ඒ අනිත් සත්තුන්ට එන්න
දෙන්නේ
නොයෙකුත් ක්‍රම අනුගමනය කරලා තමයි කරලා තියෙන්නේ. ඒක නිසා අපි ගරු මුලතරාඩු මන්ත්‍රීතුමනි, මේක ගැන විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ. කොච්චර මහන්සියලා, කොච්චර දුක්ඛිඳලා අපේ ගොවි මහතුරු, අපේ ප්‍රදේශයේ ඉන්න අහිංසක මිනිස්සු කොච්චර දුක්ඛිඳලා හැදුවත් දෙයක් වැඩක් නැහැ. එයාගේ යා නිෂ්පාදනය කළ දේවල් වලින් මේ වෙළඳ පොළට එන්නේ භාගයට භාගයක් නැතුව එන්නේ. එකක් ඔය ප්‍රශ්නේ ඊළඟට ට්‍රාන්ස්පෝර්ට් කරනවා. එහෙම නැත්නම් ඒ ප්‍රවාහන ප්‍රශ්නේදී ඔවුන්ගේ නිෂ්පාදනය විනාශ වෙනවා. නොයෙකුත් ක්‍රම අනුගමනය කරන්න යනකොට ඇයි මෙහෙම විරුද්ධ වෙන්නේ? කේට් ක්‍රේට් භාවිතා කරන්න කියලා, එහෙම නැත්නම් ඒ අවශ්‍ය භාජන භාවිතා කරන්න කියලා ට්‍රාන්ස්පෝර්ට් එකේ ප්‍රවාහනය කරනකොට, එළවලු එහෙම ප්‍රවාහනය කරනකොට ඒ භාවිතා කරන්න කියවම ඒකටත් ඔන්න කණ්ඩායමක් විරුද්ධයි. එහෙම බෑ. දැන් ප්‍රවාහනමත්තුමත් මම මේකට කියන ප්‍රවාහනමත්තුමත් එකතු කරගෙන ඒ වැඩේ කරන්න පුළුවන්. අපිට දුම්රියෙන් අපේ එළවලු ටික කොළඹට ගේන්න හදන්න පුළුවන්. දැන් ඒකට දැන් සාකච්ඡා යනවා. නමුත් මේක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මම ඒකයි මේ කියන්නේ. මම කොච්චර අමාරුවෙන්ද අර යෝගට් හැන්ද අයින් කරන්න, එහෙම නැත්නම් ප්ලාස්ටික් අර බට ඒව අයින් කරන්න ආව දවස් ඉඳන් කෑගල අවුරුදු 3ක් ගිහිල්ලා අන්තිමට යන්තම් ඒක නවත්ත ගත්තා. මේ මාෆියා එකක්. ඒවා වෙළඳ පොලේ ඒ නිෂ්පාදනය කරන කණ්ඩායම ඒවට කැමති නැහැ. ඒක නවත්තන්නට කැමති නැහැ ඔවුන්ගේ බිස්නස් එකට. එහෙම වෙන්න බෑ. අපි ගන්න තීන්දුව తీන්න හරියටම ගත යුතුයි. ඒ තීන්දුව తీන්න ගරගෙන මේවට ක්‍රමවේදයක් හදන්න ඕනේ. මගේ අරයාගේ කියලා නෙමෙයි, මේක පොදු තීරණයක් බවට පත් විය යුතුයි. එහෙම නැත්නම් මේ රටේ අහිංසක ගොවි මහතුරුන් නිෂ්පාදනය කරන දේවල්, අහිංසක අය ඒ වගේම අනෙකුත් මේ ගෙවල් ගම්බිම් වල ඒ කරන විනාශයන් වළක්වන්න බැරි වෙනවා. ඒක නිසා මුලසනාරුවේ මන්ත්‍රීතුමනි, අපිට තියෙන හොඳම අවස්ථාව මේක. මේ වෙලාවේ අපි තීන්දුව తీන්න ගන්න, අපි ඔක්කොම එකතු වෙලා මේකට සාකච්ඡා කරන්න, අපි දෙන්න යෝජනා දෙන්න. තව රටවල් වල මේවට ගන්න ඇක්ෂන්ස්, මේ ගන්න ක්‍රමවේද තියෙනවා, අනුගමනය කරන ක්‍රමවේද තියෙනවා. මෙන්න මේවා එකතු කරලා අපි එකතු කරලා මේවත් එකතු කරගෙන ඉස්සරහට ගියොත් මං හිතන්නේ අපිට මේ රටේ තියෙන මේ පොඩි අපේ පුංචි දූපතේ තියෙන මේ ප්‍රශ්නේ निराකරණය කරගන්න පුළුවන්. එහෙම නැති වුණොත් අපිට කවදාවත් ගොඩ එන්න හම්බෙන්නේ නැහැ. අපි එකින් එක මේ ප්‍රශ්න වලට පිළිතුරු හොයන්න ඕනේ. අපි එකතු වෙලා හොයන්න ඕනේ මේ ප්‍රශ්න වලට පිළිතුරු. අපි කොච්චර කෑ ගහගත්තාද නැහැ. අපි පක්ෂ විපක්ෂ විදියට කෑ ගහ ගන්නවා. පක්ෂ විපක්ෂ විදියට කෑ ගන්න කොහොමද කවදද මේකට පිළිතුරක් එන්නේ? දැන් මම මේ අවුරුදු 3ක් තිස්සේ කතා කරනවා. හැබැයි තාම පිළිතුරක් නැහැ. එහෙම වෙන්න බෑ. විශේෂයෙන් මම කියනවා මේ අලි ප්‍රශ්නේ අපි විසඳුම අලි ප්‍රශ්නයේ විසඳුම කඩිනමින් ලබා ගන්නවා
අවසන් කරනවා
කන්ද කැටිය ඊළඟට මයංගනේ ඒ අපේ ප්‍රදේශයේ ලොකුම ප්‍රශ්නයක් බවට පත් වෙලා ලොකුම ප්‍රශ්නයක් බවට පත් වෙලා ඉනු කරලක් තියාගන්න දෙන්නේ නැහැ ගෙවල් කඩලා දාලා විනාශ කරලා ගම්බින් විනාශ කරලා දානවා ඒගොල්ලන් ඇවිල්ලා
ඉතින්
ඒක නිසා මේකේ ඇයි අපිට මම මේ අවසාන වශයෙන් කියන්නේ ගරු මන්ත්‍රීතුමනි අපිට මේ වෙලාවේ අපි විදේශ රටවල් වලට මේ මේක බැලන්ස් කරගන්න නම් මේ වැඩි නම් අපි මොකද ගොඩක් ජනාවාසී වෙලා නිසා අපිට තියෙන්නේ පොඩි පොඩි ඒරියා එකක් ඒගොල්ලන්ට වෙන් කරන්න තියෙන්නේ ඒ වෙන් ඒරියා එකට ප්‍රමාණයක් අවශ්‍ය ප්‍රමාණය විතරක් හදලා මේක නැති වෙන්න ක්‍රමයක් හදාගෙන අපි අනිත් අය ටික අපිට පුළුවන් සුවේකට දෙන්න දැන් මේ සංචාරක ව්‍යාපාරය හොඳට ක්‍රියාත්මක වෙන වෙලාවක් සංචාර ව්‍යාපාරේ සංචාරකයන් එයාපෝට් එකට ගිහලා බලුවොත් කොච්චර සංචාරකයන් ඇවිල්ලාද මේ වරුදුර කොච්චර සංචාරකයන් ඇවිල්ලාද අපි ඇල්ල ප්‍රදේශයට ආවොත් ගරු මන්ත්‍රීතුමනි ඇල්ල ප්‍රදේශයට ආවොත් දැන් සංචාරක පිරිලා මේ මේකත් එක්කම ගරු මුලසාරණ මන්ත්‍රී මේකත් එක්ක අපිට පුළුවන් මේ විදේශ රටවල් වල සියන සත්ව උද්‍යානය වලට මේ අලි පැටවුන් ලබා දීලා ඒ දේ ක්‍රියාත්මක කරන්න පුළුවන් මේ කාගේවත් තියෙන නඩුවකට කවුරු හරි කෙනෙක් නඩුවක් දාලා ඒක නවත්තන් ඉන්නවා නම් අවුරුදු ගාණක් තිස්සේ එහෙම ඒක විය යුතු නැහැ ඒක නිසා අර එමතුමේගෙන් මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා අපි මේක ක්‍රියාත්මක කරමු අපිත් එන්නම් සහයෝගය ඔබතුමිය උපරිම ශක්තියක් ගන්නවා මම දන්නවා මේ මේකේ ක්‍රියාමාර්ග හොයන්න උපරිම ශක්තියක් ගන්නවා සාකච්ඡා තියෙන ගොඩක් දේවල් කරනවා අපි මේකේ ඔක්කොම එකතු වෙලා සාකච්ඡාවක් කරලා ඒ වගේම විදේශ රටවල් කරන අනුගමනය කරන ක්‍රියාමාර්ග අරගෙන අපි ඉස්සරහට යන් ඒකට අපි ශක්තියක් වෙනවා ඔබතුමිය ඇතුළු ඒ කණ්ඩායම අපි මේකෙන් කොහොම හරි ගොඩ එන්න අවශ්‍ය කටයුතු කරමු එහෙම නැත්නම් අපි කරන නිෂ්පාදන එහෙම නැත්නම් ගොවි මේ අහිංසක ගොවි මහතුරු කරන ඒ නිෂ්පාදන ටික වැඩක් නැති වෙලා යනවා ඒගොල්ලන් ගොඩක් හැමදාම දුකේමයි ඒ දුකෙන් මුදව ගන්න තියෙන එකම ක්‍රමේ මෙන්න මේ අලි ප්‍රශ්නසමේ සත්තුන්ගේ වන හානි ටික නවත්තන එක අපි ඒක කරලා දෙමු ඒකට අවශ්‍ය ශක්තිය ධෛර්ය සියල්ලම ලැබේවා කියලා
ප්‍රාර්ථනා කරමි. බොහොම ස්තුතියි ගරු මන්තුමා. මීළඟට ගරු සෙල්වරාසා ගජේන්ද්‍ර ගරු මන්තුතුමා ඔබතුමාට මිනිත්තු 8ක කාලයක් තියෙනවා.
අවයිකි තලමෙදාංගෙන්ද්‍ර තලවරවර්ගලේ இன்றைய தினம் இந்த வனஜீவி ராசிகளால் இந்த பைத்தியகைக்கு ஏற்படுகின்ற பாதிப்புகள் தொடர்பான ஒத்திவைப்புகளை விவாதத்திலே கலந்து கொண்டிருக்கின்றோம் அந்த வகையிலே இந்த பாதிப்புகள் என்பது நாடு பூராகவும் ஒரு மிகப்பெரிய ஒரு பிரச்சனையாக இருந்து கொண்டிருக்கின்றது குறிப்பாக இலங்கை ஒரு விவசாய பொருளாதாரத்தை பெருமளவிலே கொண்ட ஒரு நாடாக இருக்கின்ற நிலையில் அது ஒரு பாரிய பிரச்சனையாக இருக்கின்றது மிக நீண்ட காலமாக பல நாடாளுமன்ற உறுப்பினர்கள் இந்த நாடாளுமன்றத்திலும் உள்ளுக்கும் வெளியிலும் இந்த விடயங்கள் தொடர்பாக பிரஸ்தாபித்து கொண்டிருக்கின்றார்கள் அந்த வேளையிலே குறிப்பாக வடக்கு கிழக்கு பிரதேசங்களிலும் இவ்வாறான இந்த காட்டு மிருகங்களினால் விவசாயத்துறைக்கு பாரிய அழிவுகள் ஏற்பட்டு கொண்டிருக்கின்றது மனிதர்களுக்கும் பாரிய பாதிப்புகள் ஏற்பட்டு கொண்டிருக்கின்றது குறிப்பாக அம்பாறை மட்டக்களப்பு திருகோணமலை முல்லைத்தீவு கிளிநொச்சி வவுனியா மன்னார் போன்ற மாவட்டங்களிலே இந்த யானைகள் மற்றும் காட்டுப்பன்றிகள் போன்றவற்றினாலே பாரிய பாதிப்புகள் ஏற்படுகின்றது குரங்குகளினாலும் பாதிப்புகள் ஏற்படுகின்றது குரங்கு பாதிப்புகள் இந்த மாவட்டங்களோடு யாழ்ப்பாண மாவட்டத்திலும் குரங்கினால் பாரிய பாதிப்புகள் ஏற்படுகின்றது யாழ்ப்பாண மாவட்டத்திலே விவசாய செய்கை மிகப்பெரிய அளவிலே மேற்கொள்ளப்படுகின்ற நிலையில் குறிப்பாக தென்மராட்சி பிரதேசத்திலே அது ஒரு மிகவும் வளங்கொழிக்கும் பிரதேசம் அங்கே சகலவிதமான மரக்கறிகளும் உற்பத்தி செய்ய தானிய வகைகளும் உற்பத்தி செய்யப்படக்கூடிய ஒரு பிரதேசமாக இருக்கின்றது இந்த பகுதியிலே குரங்குகளினுடைய அட்டகாசம் மிகப்பெரிய அளவிலே இருக்கின்ற காரணத்தினாலே அந்த பகுதியில் இன்று இந்த விவசாய நடவடிக்கைகளை செய்யவே முடியாத அளவுக்கு மிகப்பெரிய ஒரு அச்சுறுத்தல் இந்த குரங்குகளினால் ஏற்பட்டு கொண்டிருக்கின்றது இங்கே மிகவும் முக்கியமான விடயம் என்னவென்று சொல்லி சொன்னால் எங்களுடைய இந்த வடகிழக்கு பிரதேசமானது தமிழர்கள் பெரும்பான்மையாக வாழுகின்ற எங்களுடைய பிரதேசமானது இந்த யுத்த காலத்திலே மிக மோசமாக பாதிக்கப்பட்ட ஒரு பிரதேசம் முழுமையான பொருளாதார தடைக்கு உள்ளாக்கப்பட்டு முழுமையான யுத்தங்கள் காரணமாக பேரழிவுகளை சந்தித்து விவசாயத்துறை வர்த்தகத்துறை மற்றும் கடத்தொழில் என்பன முற்றாக அழிவுகளை சந்தித்திருந்தது அந்த மக்கள் யுத்தத்துக்கு பிற்பாடு ஒரு சாம்பல் மேட்டில் இருந்துதான் தங்களுடைய இந்த பொருளாதாரத்தை கட்டியெழுப்ப வேண்டிய ஒரு நிலையில் இருக்கின்றார்கள் குறிப்பாக வடக்கு கிழக்கிலே யுத்தத்தினால் கிட்டத்தட்ட 90,000-க்கும் மேற்பட்ட பெண் தலைமைத்துவ குடும்பங்கள், விதவை குடும்பங்கள் வாழ்கின்ற ஒரு நிலையிலே அந்த பெண் தலைமைத்துவ குடும்பங்களும் அரசாங்கத்தினுடைய உதவிகள் எதுவும் இல்லாத ஒரு நிலைமையில் இந்த விவசாயத்தை கூடுதலாக ஜீவனோபாயமாக கொண்டு வாழ வேண்டிய ஒரு நிலையில் இருக்கின்றார்கள். அப்படிப்பட்ட ஒரு சூழல், மற்றது யுத்தம் காரணமாக பெருமளவானவர்கள் தங்களுடைய கைகால்களை இழந்திருக்கிறார்கள் அல்லது போரினால் காயப்பட்டு கடுமையாக வேலை செய்ய முடியாதவர்களாக இருக்கின்ற நிலையிலே அவர்கள் எல்லோருமே இந்த விவசாயத்தை நம்பி வாழ வேண்டிய ஒரு நிலையில் இருந்து கொண்டிருக்கின்றார்கள். குறிப்பாக போருக்கு பின்னர் 15 ஆண்டுகள் கடந்துள்ள நிலைமையிலே வடகிழக்கிலே இருக்கக்கூடிய மக்களுக்கு வேலைவாய்ப்பு வழங்குகின்ற நோக்கத்திலே அல்லது உற்பத்தி துறையை மேம்படுத்துகின்ற நோக்கத்திலே கைத்தொழில் துறை சார்ந்த எந்த விதமான உருவாக்கங்களும் இல்லாத ஒரு நிலைமையிலே அந்த மக்களுடைய வாழ்க்கை என்பது அந்த விவசாயத்தை ஒட்டியதாகத்தான் இருக்கின்றது. இவ்வாறு போரினால் அழிந்து அதிலிருந்து மீண்டெழுவதற்கு தங்களுடைய சொந்த முயற்சியினாலே உறவினர் நண்பர்களிடம் கடன்கள் பெற்று இந்த நிதி நிறுவனங்களிடம் நுண்ணின் நிதி நிறுவனங்களிடம் கடன்கள் பெற்று அல்லது புலம்பெயர் தமிழ் உறவுகளிடம் இருந்து உதவிகளை பெற்று அவர்கள் இந்த விவசாய நடவடிக்கைகளை முன்னெடுக்கின்ற பொழுது இந்த விவசாய நடவடிக்கைகள் இந்த வனவிலங்குகளினாலே குறிப்பாக யானைகள் காட்டுப்பன்றிகள் போன்ற வனவிலங்குகளினாலே பேரழிவுகளுக்கு உட்படுகின்ற சந்தர்ப்பத்திலே அந்த மக்கள் எவ்வாறு அந்த தங்களுடைய ஜீவனோபாயத்தை கொண்டு நடத்த முடியும் என்பதனை பற்றி சிந்தித்து பார்க்க வேண்டும். ஒரு அரசு, நீங்கள் இங்கே இருக்கக்கூடிய பெரும்பான்மையான நாடாளுமன்ற உறுப்பினர்கள், பெரும்பான்மை சமூகத்தைச் சேர்ந்தவர்கள் இந்த பிரச்சினை தொடர்பாக பேசிக் கொண்டிருக்கின்றீர்கள். நீங்கள், உங்களுக்கென்று ஒரு அரசு இருக்கின்றது, இந்த சிங்கள மக்கள் மீது அக்கறை உள்ள ஒரு அரசு இருக்கின்றது. அந்த அரசு இருக்கத்தக்கதாகவே நீங்கள் இவ்வளவு பிரச்சனைகளை நீங்கள் முன்வைக்கிறீர்கள் என்று சொல்லி சொன்னால், யார் ஆட்சிக்கு வந்தாலும் மாறி மாறி ஆட்சிக்கு வருகின்ற அனைவராலுமே புறக்கணிக்கப்படுகின்றவர்களாக வடகிழக்கு தமிழர்கள் இருக்கின்ற பொழுது, எங்களுடைய தேசம் தொடர்ச்சியாக புறக்கணிக்கப்பட்டு வருகின்ற பொழுது, திட்டமிட்டு எங்களுடைய பொருளாதாரம் அழிக்கப்பட்டுக் கொண்டிருக்கின்ற பொழுது, இந்த அரசாங்கத்தினாலேயே சூழல்கள் உருவாக்கப்பட்டு அழிக்கப்பட்டுக் கொண்டிருக்கின்ற பொழுது, இந்த வனவிலங்குகளினுடைய பாதிப்புகள் என்பது எவ்வளவு தூரம் எங்களுடைய மக்களை பாதித்துக் கொண்டிருக்கும் என்பதை நீங்கள் சற்று சிந்தித்து பார்க்க வேண்டும். குறிப்பாக மட்டக்களப்பு, திருவண்ணாமலை, அம்பாறை மாவட்டங்களிலே, மட்டக்களப்பு மாவட்டத்திலே குறிப்பாக அடிக்கடி இந்த போர் காரணமாக பாதிக்கப்பட்டு மிகவும் நலிமடைந்த நிலையிலே இருந்து கொண்டு இந்த விவசாயம் மூலமாக வந்து தங்களுடைய குடும்பத்தை முன்னேற்றிவிட வேண்டும் என்பதற்காக உழைத்துக் கொண்டிருக்கின்ற பல குடும்ப தலைவர்கள், தாய்மார் மற்றும் உழைக்கக்கூடியவர்கள் இந்த யானைகளின் தாக்குதலினாலே பலி கொல்லப்படுகின்ற சம்பவங்கள் அதிகளவிலே நடைபெற்றுக் கொண்டிருக்கின்றது. இவ்வாறு பாதிக்கப்படுகின்றவர்கள், கொல்லப்படுகின்றவர்களுடைய குடும்பங்களுக்கு போதிய அளவு இழப்பீடுகள் வழங்கப்பட்டு அவர்கள் தொடர்ந்தும் அந்த குடும்பங்கள் முன்னோக்கி செல்வதற்கான ஏற்பாடுகள் செய்யப்படுகிறதா என்று சொல்லி சொன்னால் அதுவும் கிடையாது. ஆக இப்படிப்பட்ட ஒரு சூழலிலே அரசினால் முழுமையாக கைவிடப்பட்டு புறக்கணிக்கப்பட்டு அல்லது அரசாங்கத்தினாலேயே ஏறி மிதித்து உழக்கப்படுகின்ற ஒரு நிலையில் இந்த வனஜீவராசிகளுடைய தாக்கங்கள் என்பதும் எங்களுடைய மக்களை மிக மோசமாக பாதித்துக் கொண்டிருக்கின்றது. ஆகவே இந்த போக்கிலே அரசாங்கம் தொடர்ந்தும் சென்று கொண்டிருக்காமல் போரால் அழிந்த வடக்கு கிழக்கு பிரதேசத்தை விசேடமாக கவனிப்பதற்கென ஒரு தனியான ஒரு பொறிமுறை ஒன்றை உருவாக்குவதற்கு முன்வர வேண்டும். போரால் அழிக்கப்பட்ட பிரதேசமாக பிரகடனம் செய்து ஒரு விசேடமான நிதி ஒதுக்கீடுகள் மூலமாக வந்து அந்த வடகிழக்கை கட்டியெழுப்புவதற்கான முயற்சிகளை செய்வதற்கு முன்வர வேண்டும். அதனூடாகத்தான் இந்த விவசாயத்துறையில் இருக்கக்கூடிய குறைபாடுகளை நிவர்த்தி செய்து முன்னோக்கி செல்லக்கூடியதாக இருக்கும் என்பதனை இந்த இடத்திலே நான் பதிவு செய்து கொண்டு, இறுதியாக நாளைய தினம் சிவராத்திரி. இந்த சிவராத்திரி என்பது இந்துக்களுடைய, சைவ மக்களுடைய ஒரு மிகவும் ஒரு பிரசித்தமான ஒரு பண்டிகை. அப்ப சைவ வழிபாட்டு தலங்களிலே இந்த சிவராத்திரி வழிபாடுகள் என்பது மிகவும் சிறப்பாக நடைபெறுவதுண்டு. அவ்வாறான ஏற்பாடுகள் வவுனியா மாவட்டத்திலே நெடுங்கேணி பிரதேசத்திலே வெடுக்குநாரிமலை ஆதிலிங்கேஸ்வரர் ஆலயத்திலும் வளமையாக நடைபெறுவதுண்டு. அங்கே கடந்த சில வருடங்களாக தொல்பொருள் திணைக்களத்தினரால் ஏற்படுத்தப்படுகின்ற இடையூறுகள் இருந்தாலும் கூட நீதிமன்றத்தினுடைய உத்தரவின் அடிப்படையிலே அங்கும் அந்த வழிபாட்டு நிகழ்வுகள் நடைபெற்று வந்திருக்கின்ற நிலைமையில் நாளை நடைபெற இருக்கின்ற சிவராத்திரி நிகழ்வை குழப்புகின்ற விதமாக நெடுங்கேணி போலீசார் அந்த ஆலய நிர்வாகத்தினருக்கு ஒரு அச்சுறுத்தலை விடுத்திருக்கின்றார்கள். இரவு வேளைகளிலே நீங்கள் அங்கே தங்கியிருந்தால் உங்களை கைது செய்வோம் என்றும், அதாவது வந்து விளக்குகள், மின் விளக்குகள் அங்கே பொருத்தப்படக்கூடாது என்றும் அங்கே அச்சுறுத்தல் விடுக்கப்பட்டிருக்கின்றது. இதனுடைய நோக்கம் இந்த சிவராத்திரி நிகழ்வை குழப்புவதற்கு சில பிக்குகள் அங்கே கங்கணம் கட்டி நிற்கின்றார்கள். அந்த பிக்குகளுக்கு துணை போகின்ற விதமாக நெடுங்கேணி போலீசுக்கு பொறுப்பான பொறுப்பதிகாரியும் போலீசாரும் இந்த அச்சுறுத்தல் நடவடிக்கையில் ஈடுபட்டிருக்கின்றார்கள். இது ஒரு நீதிமன்றத்தை அவமதிக்கின்ற ஒரு செயல்பாடு. நீதிமன்றம் இந்த சிவராத்திரி நிகழ்வை செய்ய முடியும் என்று சொல்லி உத்தரவு பிறப்பித்திருக்கின்ற போதிலும் கூட அந்த உத்தரவை உதாசீனம் செய்கின்ற விதமாக பிக்குமாருடைய வழிகாட்டலின் அடிப்படையிலே இந்த அச்சுறுத்தல் செயல்பாடுகள் மேற்கொள்ளப்பட்டிருக்கின்றது. இந்த அச்சுறுத்தலை உடனடியாக நிறுத்த வேண்டும். சிவராத்திரி நிகழ்வு இரவு வேளைகளிலே தான் தமிழர்களுடைய ஆலயங்களில் நடைபெறுவதுண்டு. ஆகவே அந்த ஆலய ஆதிலிங்கேஸ்வரர் ஆலய வழிபாட்டிற்கு எவ்வொரு இடையூறும் இல்லாமல் அது நடந்து முடிவதற்கு வழிபடப்பட வேண்டும் என்று இந்த இடத்திலே வலியுறுத்தி என்னுடைய கருத்துக்களை நிறைவு செய்கின்றேன். நன்றி.
ஸ்ருதி கர்மந்துமா.